දෙදස් විසි දෙකේ ජූලි මස නමවෙනි සෙනසුරාද උදෑසන පහයි තිහයි ලංකාව වෙලාවෙන් හලාව අපි කවුරු දන්නවා අද අපි මේ සම්බන්ධලා ඉන්නේ ඒ ආශ්‍රව සම්බන්ධයෙන් අපේ අතිකරුණීය ඉලුකක මාතදා ශිස්ත්‍රාමන් දැන් වහන්සේ විසින් පවත්වනු ලබන දේශනා මාලාවක හතරවෙනි දේශනාවට. ඉතින් මීට පෙර දේශනා තුනේදී සහ අද සහ ඊළඟ දේශනාවලත් උන්වහන්සේ අපට මේ ආශ්‍රව සම්බන්ධයෙන් මොනවද ආශ්‍රව කියන්නේ මොනවද මේ වැස් ස්වභාවයන් මේවා උපදින ආකාරයන් විවිධ බෙදීම් සහ ප්‍රභේද ප්‍රහාණය කළ යුතු ක්‍රම සහ විදි සහ කවර පුද්ගලයෙකුට මේ ආශ්‍රව ප්‍රහාණය කරගන්න පුළුවන් වෙන්නේ විවිධ ආදී වශයෙන් සම්පූර්ණ ආශ්‍රව ආවරණය වෙන පරිදි මේ දේශනාමාල පවත්වාගෙන යන්නේ. ඉතින් අපි දන්නවා මේ විශේෂ කාලයක් මේ කාල පරිච්ඡේදයත් ඉතාමත් මගහිග අරගල කලහකාරී කාල පරිච්ඡේදයක. ඉතින් අපි වාසනාවන්ත වෙලා තියෙනවා ඒවැන් යම්කිසි ප්‍රමාණයකට අත්මිදිලා මේ වගේ ධර්ම දේශනාවන්වටත් සහභාග වෙන්නට. ඉතින් අපි ස්වාමින් වහන්සේ එවැනිම කාල පරිච්ඡේදයක් ගත කරන්නේ ඉතින් මේ අගේ ගම් මේ සියලුම ප්‍රශ්න විදුලි අනහිටීම් ආදී දේවල් ස්වාමින් වහන්සේට බලපානවා. ඉතින් අපි වහන්සේ අපි කෙරෙහි ඉතාමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි මේකට බොහෝ කර්ම රැස් කරගෙන විවිධ දේශනාවන් පරිහරණය කළ තමයි මේ දේශනාව වෙනම විවිධ සූත්‍රයන් පරිහරණය කළ තමයි මේ දේශනාව සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි උන්වහන්සේට ඉතාමත්ම කෘතවේදී වෙන්නට ඕනේ. ඉතින් අපි හොඳයි එහෙමනම් මේ කාලය වැඩි කාලය ගන්නේ නැතුව අපි උන්වහන්සේට ආරාධනා කර සිටිමු දෙපානමෙද අද දිනට නියමිත දේශනාව පවත්වන ලෙස. තෙරුවන් සරණයි, අවසරයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද අපි සුපුරුදු පරිදි මේ සබ්බාසව සූත්‍රයේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සබ්බාසව සූත්‍රයේ සංවරය පිළිබඳව මේ ආශ්‍රව ගලායීම පිළිබඳව වාරණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වටිනා උපාය මාර්ග රැසක් පෙන්වලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ අපේ ආයතන ටික හිත නොඑක ආකාරයෙන් සංවර කරගත්තේ නැත්නම් බොහෝ සෙයින් කෙලස් ගලාගෙන එනවා, කෙලස් වැగిරෙනවා. ඉතින් මේ කෙලස් වැగిරීම නතර කරන්න නම් මේ ආශ්‍රව ගලායීම නතර කරන්න නම් අපි ඒ ඒ ආකාරයෙන් ජීවත් වෙනකොට ඒ ඒ තැන්වල අපි සංවර වීම කියන එක ඇති කරගත යුතු වෙනවා. එහෙම නොවුනොත් අපි තුළට පැමිණෙන කෙලෙස් ආශ්‍රව කර්ම මේ දේවල් අපිට කරන හානිය අපිට වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඉතින් මේවා පිළිබඳව කෙලෙස් පිළිබඳව දන්න කෙනා තමයි ඒකේ ස්වභාවය දන්නේ. ඉතින් අපි කෙලෙස් අපි තුළ හටගත්තත් නැතත් ඒ පිළිබඳව දැනගත්තත් නැතත් ඒ වගේ වෙන හානිය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. මොකද මේ දේවල් ඒ හිත චේතනාව හා සම්බන්ධ වෙලා තියෙන දේවල්. ඉතින් ඒ අනුව දැන් ත්‍රිසං සත්‍යෝ ගත්තාම මේ ත්‍රිසං සත්‍යෝ කර්මයේ විපාකයේ කුසලයේ අකුසලයේ දන්නේ නැහැ. නමුත් මේ සත්‍යොන්ටත් නිරන්තරයෙන් කර්ම කෙලෙස් සකස් වෙනවා. එයට අදාළ විපාක සකස් වෙනවා. ඉතින් ආන් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ ආසව පිළිබඳව දේශනාවේදී මාතුකා කරන්නේම ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයක් මේ කෙලෙස් යටපත් කරගන්න සංසිඳවා ගන්න නැති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව මේ සබ්බාසව සූත්‍රය අපිට වටිනා ක්‍රමවේදයන් කීපයක් සඳහන් කරලා තියෙනවා. මං මුල් දේශනාවල ඒ පිළිබඳව කතා කරා. ඉතින් ඒ අතර අතිබික්කවේ ආසවා දස්සනා පහතබ්බ, අති ආසවා සංවරා පහතබ්බ, අති ආසවා පටිසේවනා පහතබ්බ, අත්තිආසවා අධිවාසනා පහතබ්බ අත්තිවාසවා පරිවජ්ජනා පහතබ්බ අත්තිවාසවා විනෝදනා පහතබ්බ අත්තිආසවා භාවනා පහතබ්බ කියන. එතකොට දර්ශනයෙන් පහ කළ යුතු කෙලෙස් ආශ්‍රව තියෙනවා. ඒ වගේම සති සංවරයෙන් සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රවයෝ තියෙනවා. ඒ වගේම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා දුරු කරගත යුතු ආශ්‍රව තියෙනවා. මේ විදිහට අපි ගිය දේශනාවල මේ ටික අපි යම් ප්‍රමාණයකට මාතෘකා කරා. ඉතින් ඒ අනුව අපි කතා කරගෙන ආවේ අද අපිට කතා කරන්න තියෙන විශේෂයෙන් අපි හැමෝගේම ජීවිතවලට වටිනා මේ කාරණා දෙකක්. අත්තියාසවා සංවරාපහතබ්බා අත්තියාසවා පටිසේවනා පහතබ්බා කියන මේ ධර්ම කාරණා දෙක තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහණෙනි මේ සංවර වීමෙන් පහ කළ යුතු ආශ්‍රව ටිකක් තියෙනවා. ඒ වගේම ප්‍රත්‍යවේක්ෂා නුවණින් මෙනෙහි කරලා සිහි කරලා ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් දුරු කරගත යුතු ආශ්‍රව ටිකක් තියෙනවා කියලා. මේ සඳහා බුදුරජාණන් වහන්සේ සංවරය පිළිබඳව පැහැදිලි කරන්න මේ ආයතන ටික ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හය සංවර නොකර ගැනීම නිසා බොහෝ කෙලෙස් දැවිලි ආශ්‍රව කර්ම දුක් විපාක පැමිණෙනවා නම් යම් කිසි කෙනෙක් මේ ආයතන ටික වහගත්තාම සංවර කරගත්තාම එබඳු දුක් විපාක කර්ම කෙලෙස් ක්ලේශ පරිදාහයෝ පැමිණෙන්නේ නැති බව තමන්ම අත්දැකලා අනේ මේ ආයතන ටික සංවර කර ගැනීම මොනතරම් වටිනවද ප්‍රයෝජනවත්ද මොනතරම් සැපක්ද කියන එක තමන්ව වටහාගෙන ඒ ආයතන ටික සංවර කරගන්න. ඊළඟ කාරණාවේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා සංවර කරගත යුතු කොටස් තියෙනවා. ඒව තමයි අපේ ජීවිතය හා බැඳිලා තියෙන, ජීවිතය හා සම්බන්ධ වෙලා තියෙන ඇඳුම් පැළඳුම්, ආහාර පාන හා නිවාස, ඉන්න වාසස්ථානය හා බෙහෙත්, ගිලම්පස කියන මේ දේවල්. මේවා නැතුව සත් මිනිස්සුෙකුට ජීවත් වෙන්න අමාරුයි. මේවා ජීවිතය හා බැඳිලා තියෙන. ඒ නිසාම මේවා පිළිබඳව බොහෝ කෙලෙස් ගලාගෙන එනවා. ඉතින් මෙන්න මේ සතර කාරණාව පිළිබඳව සංවරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙම නොවුනොත් මේවා අරමුණු වෙලා බොහෝ කෙලෙස් ගලාගෙන එනවා කියලා. ඉතින් පින්වතුනි මේ සංවරය ගැන කතා කරනකොට ඉතින් ඇත්තටම කෙනෙකුගේ පෞරුෂත්වයේ කියන එක, ඔහුගේ කීර්තිය, ප්‍රශංසාව, නම්බුනාම කියන ඒවා පවතින්නේ, රඳා පවතින්නේ ඔහු වඳින ඇඳුම් පැළඳුම් හෝ ගෝත්‍රය හෝ කුලය හෝ රස්සාව හෝ මිලමුදල් මත නෙවෙයි. ඒ තමන් කරන කියන වැඩපිළිවෙල ජීවත් වෙන ආකාරය අනුවයි ඔහුගේ මේ වටිනාකම තීරණය වෙන්නේ. ඔහුගේ කීර්ති නාමය හොඳ නරක පවතින්නේ ඔහු ජීවත් වෙන ආකාරය අනුව. අර ගාතාවක් තියෙන මට ඒක මතක නැහැ. පුද්ගලයෙක්ගේ වටිනාකම තීරණය වෙන්නේ ධනෙන්, බලයෙන්, කුලයෙන් නෙවෙයි, සීලෙන්, ධර්මයෙන්, විද්‍යාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුච්ඡන්තේ න ගොත්තේන දානේනවා කියලා. කර්මයෙන්, විද්‍යාවෙන්, සීලයෙන් මිනිස්සෙක් පිරිසුදු වෙනවා. ගෝත්‍රයෙන්, ධනෙන්, බලයෙන් නෙවෙයි කෙනෙක් පිරිසුදු වෙන්නේ කියලා අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වාවදලා. ඉතින් ආන් ඒ නිසා මේ අපි මේ සංවරය ගැන කතා කරනකොට ඒ සංවරය කීපයක් අපි මුලින් කතා කරා. සීල සංවරය, සති සංවරය, සිහියෙන් යුක්තව විය යුතු සංවරයක් තියෙනවා, නුවණින් යුක්තව විය යුතු සංවරයක් තියෙනවා, වීරියෙන්, උත්සාහයෙන් විය යුතු සංවරයක් තියෙනවා, ඒ වගේම ප්‍රත්‍යවේක්ෂාවෙන් මෙනෙහි කරලා විය යුතු සංවරයක් තියෙනවා, කන්ති ඉවසීමෙන් විය යුතු සංවරයක් තියෙනවා කියලා මේ විදිහට සංවරය බොහෝ ආකාර ගන්නවා. ඉතින් ඒ නිසා මේ ගිහි පැවිදි හැමෝටම මේ සංවරය බොහෝම වටිනවා. ඉතින් ඒක මේ භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන මේ සබ්බාසව සූත්‍රයේ දේශනා කරත් මේ හැමෝටම මේ ආකාරයේ මේ ධර්මයේ පිළිපදිනවා නම් ඒ ආකාරයෙන් තමන්ට සැනසෙල්ල උදා වෙනවා. ඉතින් මනුස්සයෙක් ගත්තහම කවුරු හරි කමන්න ස්ත්‍රියක් ගත්තු ස්ත්‍රියක් වුණත් අසංවරව ඇඳුම් මැදගෙන පාරේ තොටේ ප්‍රසිද්ධ ස්ථානවල යනවනම් නුවණැති අය ඇයට බොහෝසේ අගුණ කියනවා, දොස් කියනවා. තමන් ආරණ්‍යයකට හෝ පන්සලකට යන්නේ නම් එහිදී ඔහු අසංවරව හැසිරෙනවන, අසංවරව කතා බහ කරනවන, ඔහු ඇය අසංවරව හිඳිනවන, මේ අසංවර ඇඳුම් පැළඳුම් හදිනවන නුවණැති අය බොහෝ සෙයින් නිඳා පාස් කර. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයට පවා බොහෝ කරදර ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. තමන්ගේ ස්වභාවය ඒ කියාපානවා ඒ හැසිරීම තුළින්. ඒ නිසා භික්ෂුවක් හෝ වේවා කෙනෙක් ඇත්තටම තමන් ගාව කොයි තරම් ඇතුළාන්තයේ ගුණ සීලය ධර්මය තිබුණත් බාහිරින් පේන්නේ ඔහුගේ ඇවතුම් පැවතුම් තුළින්, ඒ නිසා ක්‍රියාකාරකම් තුළින්. ආන් ඒ නිසා අපි ඒ සංවරය අපි ඇති කර ගැනීම තමන්ගේ ඒ ජීවන රටාවට වගේම තමන්ගේ කෙලෙස් යටපත් කරගන්නත් බොහෝ සෙයින් උපකාරී වෙනවා. මේ ශාසනයේ ඒ වගේ භික්ෂුන් වහන්සේට සංවර වීම පිළිබඳව පනවලා තින ශික්ෂාපද ගත්තහම මහා පුදුම හිතෙනවා, පුදුමාකාර සද්ධාාවක් ඇති වෙනවා. ඒ භික්ෂුන් කෙරෙහි ඇතිවෙන අපහැදීම හා ඒ වගේම භික්ෂුන්ට ඇතිවෙන කෙලෙස් ආශ්‍රව යටපත් කිරීම නූපදීම සඳහා බොහෝ ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඒ ශික්ෂාපද නිසාම ඒ භික්ෂුවක් බොහෝ සෙයින් රැකෙනවා, ආරක්ෂා වෙනවා, බොහෝ අයගේ ශ්‍රද්ධාව ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් ඒ අතර තියෙන බුදුරජාණන් වහන්සේ සීලය අතර ආභි සමාචාරික සීලය කියලා කොටසක් තියෙනවා බහල ඇති උතුම් හැසිරීම. ඒ හැසිරීම තුළ කෙනෙකුට කවදාවත් ඒ භික්ෂුන් වහන්සේට ඇඟිල්ල දික් කරලා බනින්න දොස් කියන්න බෑ. පැහැදීමක් නිසා පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ආන්ගේ වගේ උතුම් හැසිරීම් පිළිබඳව දේශනා කරපු ශික්ෂාපද අතර තමයි මේ සේකියා ශික්ෂාපද. භික්ෂුන් වහන්සේ සිවුරු පනවනකොට මෙන්න මේ විදිහට සිවුරු පෙරවිය යුතුයි. ගමේ යනකොට මෙන්න මේ විදිහට ගමේ හැසිරිය යුතුයි. ගමේ යා යුතුයි. පිණ්ඩපාතේ ගන්නකොට, පිණ්ඩපාතේ වඩිනකොට, පිණ්ඩපාතේ වළඳනකොට මේ ආකාරයෙන් මේ තමන් සංවර වෙන්න ඕනේ කියලා මේ සේකියා පදවලින් බුදුරජාණන් වහන්සේ පුදුම විදිහේ සංවරයක් පෙන්නනවා. ඉතින් අපිටත් ඒ වගේ යම් ප්‍රමාණයක් හරි බොහෝ අය මේවා දන්නේ නැති, නොදන්න අයට බොහෝ වටිනවා කියලා මට හිතුණා. මොකද අපිත් ඒ දේවල් අනුගමනය කිරීම තමන්ගේ නම්බුනාම වගේම තමන්ට ඇතිවෙන කෙලෙස් ගලා ඒම වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ අතර මේ පින්වතුන්ට මම මේ මතක් කරන්න කීපයක් මේ භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන ශික්ෂාපද අතර සිවුරු පිළිබඳව, ඇඳුම් පැළඳුම් පිළිබඳව පනවලා තියෙන ශික්ෂාපදවල පෙන්නනවා පරිමණ්ඩලං නිවාසෙස්සාමිති සික්ඛාකර. මනාකොට අඳනේ අඳින්නෙමි කියලා හික්මෙන්ද කියනවා. පරිමණ්ඩලං පාරුපිස්සාමිති සික්ඛාකර. මනාකොට සිවුරු පොරවන්නේ එහාට මෙහාට එල්ලේ නැතු උස් තැන් පහත් තැන් නැතුව හොඳට වටකොට පරිමණ්ඩලව සිවුරු අඳින්න පොරවන්න කියලා කියනවා. සුපටිච්ඡන්නෝ අන්තරගරේ ගමිස්සාමිති සික්ඛාකරණීය. මනාකොට ඇඳ වසා පොරවාගෙන ගමේ යා යුතුය. සුපටිච්ඡන්නෝ අන්තරගරේ නිසීදිස්සාමිති සික්ඛාකරණීය. මනාකොට වසාගෙන සංවර වසාගෙන හොඳට ගමේ හිඳිය යුතුයි කියලා භික්ෂුන් වහන්සේට පෙන්නනවා. ඉතින් මේ විදිහට සුසංවතෝ අන්තරගරේ ගමිස්සාමිති සිංඝාකරණීය. එතකොට මනාකොට සංවරව ගමේ ඇවිදිය යුතුයි. ගමේ ඉන්න වෙනවා නම් හිටිය යුතුයි. ඔක්කිට චක්කු අන්තරගරේ ගමිස්සාමිති සික්ඛාකරණ. යටට හෙළු ඇස් ඇතුව වියදනු ප්‍රමාණය බලාගෙන ඇස් ඉදිරියට දල්වාගෙන එහෙමේ බලබලා අර වඳුරන් වගේ සත්තු වගේ එහෙමේ බලබලා යන්නේ නැතුව බිමට හෙළු ඇස් ඇතුව ගමේ හැසිරිය යුතුයි. බිමට හෙළු ඇස් ඇතුව ගමේ හිඳිය යුතුයි. මේ විදිහට මේ ගමේ යනකොට, ගමන් බිමන් යනකොට භික්ෂුන් වහන්සේ පිළිබඳව ශික්ෂාපද පනවලා තියෙනවා. ඉතින් ඒ වගේම ආහාර පාන පිළිබඳව සක්කච්ඡං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමි සික්ඛාකරණ. සිහිය ඇතුව මනාකොට මේ ආහාර අපි ගන්නකොට, දැන් අපි වුණත් ආහාර බෙදා ගන්න සිහියෙන් යුක්තව, නැත්තම් මේ ආහාර වලට කෙලස් ඇවිල්ලා සමහර විට අනිත් අයටවත් ඉතුරු වෙන්නේ නැති විදිහට බොහෝ පිරිසක් ඉන්නවනම් ඒ ආහාර ගන්න. අරගෙන බොහෝ ආහාර විසිකනවා. ඉතින් ආන් එහෙම නැතුව සක්කසං සක්කච්ඡම් පින්නපන සකසා ආහාර පිළිගත යුතුයි. පත්ත සංඤේ පින්ද පාදම් පටික්ක පාත්‍ර සංඥා ඇතුව ආහාර පිළිහිමේ බලන්නේ නැතුව ඇස් දල්වා බලන පාත්‍රය සංඥාවෙන් ආහාර පිළිගන්න කියලා කියනවා. එතකොට පාත්‍රය කියන්නේ බඳුන කියන එක. සමසූපකම් පින්ද පාතම් පටික්ඝයේ සාමි සික්කා කරන සමසූපකම් කියලා කියන්නේ ඒ බතට සරිලන ආකාරයේ ව්‍යංජන ගන්න කියලා කියන්නේ. ඒ විදිහට තමන් හික්මෙන්ද කියලා කියනවා. සමතිත්තිකම් පින්ඩපාතං පින්ඩපාත තමන්ට ඒ මිගාණ්ඩට අල්ලන ප්‍රමාණයට පාත්‍රයට අල්ලන ප්‍රමාණයට ආහාර පිළිගන්න. සක්කච්ඡං පින්ඩපාතං බුඤ්ජිස්සාමිති සික්ඛා කරන සිහියෙන් යුක්තව සකසාම ආහාර වළඳනවා ආහාර ගන්නවා කියලා හික්මෙන්ද. පාත්‍ර සංඤ පින්ඩ පාතම් බුඤ්ජස්ස පාත්‍ර සංඥා ඇතුව පින්ඩ පාතේ වළඳනවා. ඒ තමන් මේ පාත්‍රයට හොඳට සිහිය තියාගෙන ආහාර වළඳනවා කියලා හික්මෙන්ද කියන. සපදානං පින්ඩ පාතං බුඤ්ජස්සාමි සික්ඛා කරන ආහාරය දැන් අපි බඳුනේ තැනින් තැනින් අරගෙන වළඳන්නේ නැතුව පිළිවෙලින් තමාගේ පටන් පිළිවෙලින් ආහාර ටික හිමීට අනානා ඒක වළඳන්න. සමසූපකම් පින්ඩ පාතං බුඤ්ජස්සින් සිකාකරණය. ඒ බතට සරිලන ආකාරයේ සූප ව්‍යංජන අරගෙන ආහාර වළඳන්න කියලා. න තූපතෝ ඕමන්දිත්වා පින්ඩපාතං බුඤ්ජස්සාමිති සික්ඛාගම්. අර ආහාරය අපි ඕමන්දිත්වා කියන මුදුනින් අරගෙන එහෙම එහෙම අනානා බත් එක මැදින් අනාගෙන ආහාර ගණ්ඩපවා කියලා කියන. න සෝපංවා බිහංජනංවා ඕදනංවා පටිච්චාදෙස්සාමීති බීයෝකාමයතන් උපාදාය සික්කා කරන. බොහෝ ආහාර පන්න රසවත් ව්‍යංජනාදී මේවා ගන්න අදහසින් අර බතෙන් තමන්ගේ තියෙනේවා වහන් නැතුව තමන්ට ආහාර ගන්න කියන. ඉතින් මේ විදිහට ඊට පස්සේ ඒ ආහාර පාන පිළිබඳව ගත්තහම ඊට පස්සේ ගමේ හැසිරෙනකොට සුසංගතෝ අන්තරගරේ ගමිස්සාමි සික්ඛ මනාකොට සංවරව ගමේ හැසිරිය යුතුයි. ගමේ සුසංගතෝ අන්තරගරේ නිසීදිස්සාමි ගමේ ඉන්නවනම් ගෙදරකෝ ඉන්නවනම් මනා සංවරයෙන් යුක්තව ගමේ හිටිය යුතුයි. ඔක්කිට චක්කු අන්තරගරේ ගමිස්සාමි යටට හෙළු ඇස් ඇතුව ගමේ හැසිරිය යුතුයි කියලා මේ ටික මම මතක් කරා. ඒ වගේම න උක්කිත්ත කායන්තරගරේ ගමිස්සාමීති සික්ඛාකරණය සිවුරු ඔසවාගෙන ගමේ හැමේ යන්න එපා. න උජ්ජග්ග කායන්තරගරේ ගමිස්සාමීති සික්ඛාර මහා හඬින් සිනාසෙමින් කෑකෝ ගහමින් ගමේ යන්න එපා කියලා මෙන්න මේ විදිහට මේ සික්සේ කියාපද ඔබත් බලන්න පුළුවන් නම් ඒ භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන සාමණේරයන්ට ඇතුළුව මේ සික්සාපද පනවලා තියෙන. යම් කිසි කෙනෙක් මෙන්න මේ සේකියාපද පිළිබඳව කෙනෙක් මේ තමනුත් මේවා දැනගෙන අනේ මේවා කොයි තරම් වටිනවද මේවා සංවර වීම සඳහා කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා දැනගෙන කෙනෙක් මේ පිළිබඳව හික්මෙනවා නම් ඒ අනුව කටයුතු කරනවා නම් ඔහුගේ ජීවිතයේ පවා පුදුමාකාර විදිහට බබලනවා. ඉතින් ආන් ඒ නිසා මේ සංවරය පිළිබඳව ඉතින් භික්ෂුන් වහන්සේ නමක් කොයි තරම් ධර්මයෙන් දැනුම තිබුණත් කොයිතරම් සීලය තිබුණත් ඇතුළත නමුත් මේක බාහිර හැසිරීම තුළින් තමයි කෙනෙක් ඒ භික්ෂුන් වහන්සේ දිහා බලන්නේ. ඒ ගිහි කෙනා දිහත් අන්න ඒ විදියටයි. ඉතින් ඒ නිසා මේ සංවරය කියන එක ඉතාමත් වටිනවා. ඒ සංවරය පිළිබඳව තමයි අද දවසේදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ සබ්බාසව සූත්‍රයෙන් පෙන්නන අත්ති භික්කවේ ආසවා සංවරාපහා තබ්බා කියන ධර්මකාරණාව පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනදී මම මේ සබ්බාසව සූත්‍රය අපි ගමු ස්ක්‍රීන් එකට. මෙතන තියෙනවා මහණෙනි සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයෝ කවරද? මහණෙනි මේ සස්නේ මහණ නුවණින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව වෙසේද? නුවණින් සලකාගෙන තමන්ගේ ඇහැ සංවරව වාසය කරනවා. මහණේ චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත නොවි වසන්නා හුට පීඩා කරව යම් ක්ලේශ විපාක පරිදාහ කෙනෙක් උපදීන චක්කු ඉන්ද්‍රිය සංවරව සංවෘතව වසන ඔහුට මෙසේ ඒ පීඩාකාරී පරිදාහය නොවේ. ඒ නිසා නුවණින් සලකාගෙන ඔහු ඒ ඇහැ සංවර කරගන්න. ඒ වගේම නුවණින් සලකාගෙන කන සෝත ඉන්ද්‍රිය සංවෘතව වාසය කරයි. ඒ වගේම ඝාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, ඒ කියන්නේ නාසය, දිව, කාය ඉන්ද්‍රිය කියන්නේ කය, මන ඉන්ද්‍රිය කියන්නේ මනස සංවෘතව වෙසේද. ඉතින් මෙතනදී මේ පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය සංවරව වාසය කරන්නේ නම් ඒ අසංවරව වාසය කිරීම නිසා ඔහුට උපදින ක්ලේශ පරිදායෝ දුක් පීඩාවන් කර්ම අර අසංවරව වාසය කරන්නා කෙනාට මෙන් සංවරව වාසය කරන කෙනාට එන්නේ නැහැ. මම මුලිනුත් මතක් කරේ මේ කාරණාව. ඉතින් ආන් ඒ නිසා ඔහු ඒ ප්‍රයෝජනේ දැනගෙන තමන්ට වෙන හානිය දැනගෙන මේ ආයතන හය සංවර කරගෙන වාසය කරනවා කියලා. ඒ විදිහට වාසය කිරීම නිසා ඔහුට අර ආශ්‍රව කෙලෙස් දැවිලි පරිදාහය ඔහු පසුපස ගලාගෙන ඉන්නේ නැහැ, වැගිරෙන්නේ නැහැ. ඉතින් ඒක අපි කාටත් වැටහෙන කාරණාවක්, මේක ලොකු ගැඹුරු කාරණාවක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ සංවරය කියන එක තම තමන් ඇති කරගත්තහම තමන්ට කොයිතරම් ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවද? අසීයෙන් යුක්තව අපි ගමනක් ගියොත් මේ ඇස් දෙක අරගෙන හිටියොත් ඒ එක්ක අපිට කොයිතරම් මේ කෙලෙස් මනාපමනාපයෝ හරා මොනතරම් කෙලෙස් එනවද? ඉතින් ඒ නිසා මෙතන ඔබ දන්නවා මේ ඇහැ සංවර කරගන්න කියලා කියන්නේ මේ ඇහැ රූප බලන්නේ නැතුව යන්න කියන එක නෙවෙයි. කන සංවර කරගන්න කියන්නේ සද්ද අහන්න නැතුව යන්න කියන එක නෙවෙයි කියලා ඔබ දන්නවා. මොකද සංවරයේ හෝ අසංවරයේ කියන එක මේ ආයතන තුලින් ලබන එකක් නෙවෙයි. ඒක අපි නුවණින් සිහියෙන් සිත සම්බන්ධව කරගෙන ඇති කරගන්න දෙයක්. ඉතින් ඒ නිසා මේ නමුත් මේ ඇහැ සංවර කරගත යුතුයි කියලා ඇයි එහෙනම් දේශනා කරේ? දැන් ඇහැවත් රූපයවත් තුල සංවරය හෝ අසංවරයක් පනවන්න බෑ. ඒක අචේතනික රූපී ධර්මයක්. ඒ වගේම ඇහත් රූපයත් නිසා උපදින චක්කු විඥානය ගත්තත් ඒකත් උපේක්ෂාසහගතයි. එතනත් මේ සංවරය අසංවරය කියන එක එතනද ඇති වෙන්නේ නැහැ. අපි චිත්ත වීතියක් ගත්තොත් චිත්ත වීතියේ ඒ මුලින් හටගන්න බවාංග සිත් තුළ මේ සංවරය අසංවරය පනවන්න බෑ. මොකද අපි නිදාගෙන ඉන්නකොට වගේ මේ බවාංග හිත් මේ වගේ මේ සංවර අසංවර භාවයක් පනවන්න බෑ. ඊට පස්සේ චක්කු ద్వාර චිත්ත වීතියක් පටන් ගන්නකොට ඒ චිත්ත වීතිය තුළ බවාංග චලන, බවාංග උපච්ඡේද, පංචද්වාර ආවර්ජන, මේ පංචද්වාර ආවර්ජන කියන්නේ චක්කු ద్వාරයට පමුණුවන හිත. එතනත් සංවරය අසංවරය නෑ. ඊට පස්සේ උපදින චක්කු විඥාන සිත, මෙතනත් සංවරය අසංවරය පණවන්න බෑ. මේවා හේතුක සිත්, මේ වගේ කෙලෙස් හේතු සකස් වෙලා නෑ තවම. ඊට පස්සේ උපදින සම්පටිච්ඡේ සම්තීරණ වත්තපන සිත්වල පවා සංවරය අසවරංවරයක් පණවන්න බෑ. ඒවා විපාක හා ක්‍රියාසිත්. කොතනදිද මේ සංවරය අසංවරය පෙන්වන්නේ? අන්න ඒ චිත්ත වීතිය ජවන් සිත් තුළින් මේ අයෝනිසෝ මනසිකාරයේ යෙදිලා ඊට පස්සේ අර හේතු ටික කුසල් හෝ අකුසල් හෝ සමග උපදින මේ ජවන් සිත් තුළ තමයි සංවරය හෝ අසංවරය පනවන්නේ. ඉතින් එහෙම පැනෙව්වත් ඇයි බුදුරජාණන් හිත සංවර කරගන්න කියන්නේ නැතුව මේ ඇහැ සංවර කරගන්න කියන්නේ? ඒක තමයි මේ පින්වතුනි මේ ඒ ලෝක විවහාරය යනුව මිනිස්සුන්ට තේරෙන හැටි. අපිට කෙලෙස් ඉපදලා තියෙන්නේ ඒ විදිහට මේ ඇහැ නිසා අපිට සැප දුක් උපදිනවා කියන අදහස අපිට තියෙනවා. ඒ නිසාම මේ ඇහැ සංවර කරගන්න කියලා කිව්වා. හරියට මේ අට කතාව පෙන්නනවා යම් කිසි නගරයක නගර ద్వාරය විවෘත කරලා තිබ්බොත් ගමේ ඇතුලේ ගෙවල් දොරවල් කොයිතරම් වහලා තිබුණත් ගම සුරක්ෂිත වෙන්නේ නැහැ. හොරු ඇවිල්ලා, මහා හොරමුල් ඇවිල්ලා ගම විනාශ කරලා බඩු මුත්තු පැහැර ගන්න පුළුවන්කම තියෙනවා. යම් විදිහකින් නගර ద్వාරය වැහුවොත් ඒ වෙලාවට ගමේ ඇතුලේ ගෙවල් දොරවල් විවෘත කරලා තිබුණත් ඒකේ ගැටලුවක් නැහැ, හොරුන්ට ඇතුළු වෙන්න බැරි නිසා. අන්න ඒ වගේ මේ නගර ద్వාර වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ කය නගරයකට උපමා කරලා දෙන්නේ. ඉතින් ඒ අනුව මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා කියන්නේ දොරටු ටික. මේ දොරටු ටික වහා ගන්නවා කියලා කියන්නේ අන්න ඒ විදිහට මේ ඇහැ සංවර කර ගැනීම තුළින් අපේ හිත ස්වභාවයෙන්ම සංවර වෙනවා. ඉතින් ආන්න ඒ නිසා තමයි මහණනි මේ ඇහැ සංවර කරගත යුතුයි, කන සංවර කරගත යුතුයි කියලා කිව්වේ. ඉතින් මේක ඔබ ඕනම් බලන්න පුළුවන්. ඔබට මේ මජ්ක්‍ධිම නිකාය 3 වෙනි පොතේ තියෙන අන්තිම සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙත් මේ කාරණාව බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්නනවා. මේ පාරාසාරිය කියන අන්‍ය තීර්ථක බ්‍රාහ්මණයෙකුගේ උත්තර කියලා මානවකෙක් හිටියා, අතවැසියෙක් හිටියා. මේ අතවැසියා බුදුරජාණන් වහන්සේ සමීපෙට පැමිණිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ විමසනවා මේ පාරාස උත්තර මානවකින්, මානවකේ ඔබට ඔබගේ ගුරුවරයා ශාස්ත්‍රවරයා ඉන්ද්‍රිය භාවනාව උගන්වනවාද? ඔව් ස්වාමීනි උගන්වනවා. කොහොමද ඔබට ඔබගේ ශාස්ත්‍රවරයා ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ? ස්වාමීනි ඇහින් රූප නොබලන්නේ නම් හොඳයි, කනින් ශබ්ද අහන්න නැතුව ඉන්නවා නම් හොඳයි. මෙසේ මට අපේ බ්‍රාහ්මණතුමා ඉන්ද්‍රිය භාවනාව ගන්නවා කියලා. ආන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ඔබගේ ශාස්ත්‍රූන්ගේ පාරාසාරිය බ්‍රාහ්මණයාගේ අදහස අනුව මේ උපතින්ම අන්ධ කෙනත් වැඩූ ඉන්ද්‍රිය ඇති පුද්ගලයෙක් කියලා කියනවා. උපතින්ම අන්ධ කෙනත් හොඳට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව වැඩූ ඉන්ද්‍රිය ඇති පුද්ගලයෙක් කියන්න වෙනවා. ඇහෙන් රූප බලන එක ඉන්ද්‍රිය සංවර, නොබලන එක ඉන්ද්‍රිය සංවර වෙන, කනින් සද්ද අහන්න නැතුව ඉන්න එක ඉන්ද්‍රිය සංවරය නම් ජාති අන්ධයටත් ජාති බිහිරටත් එහෙනම් කියන්න වෙනවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා මතක් කරනවා, ආනන්ද මේ උත්තර මානවකගේ ඉන්ද්‍රිය භාවනාව අනිකක්, ආර්ය ශාසනයේ මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව අනික කියලා බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් කොහොමද ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආර්ය විනේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව මොකද්ද? චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති, මනාපං උප්පජ්ජති, අමනාපං උප්පජ්ජති, මනාප අමනාපං සෝ ඒවං පජානාති. මහණෙනි මේ යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් දැක්කාම ඒ කෙරේ කැමැත්ත උපදිනවා, මනාපයක් උපදිනවා, එහෙම නැත්නම් අමනාපයක් උපදිනවා. එක්කෝ මේ දෙකම උපදින්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔහු කල්පනා කරනවා මේ මට ඇහැ නිසා, රූපේ නිසා, චක්කු විඥානි නිසා මේ මට සැප වේදනාවක් ආවා, මනාපයක් ආවා. ඒකද සංකතයි, පටිච්ච සම්පන්නයි, ඕලාරිකයි, ප්‍රත්‍යෙන් හටගත්ත දෙක, හටගත්තයක් ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙලා යන දෙයක් කියලා මේ ඇහැ පිළිබඳව මනාකොට දැනගෙන, රූපය පිළිබඳව මනාකොට දැනගෙන, චක්කු විඥානයේ පිළිබඳව මනාකොට දැනගෙන ඔහු ආන් ඒ විදිහට ඒ නිසා උපදින මනාප අමනාපයෝ කෙරේ සංවරභාවයට පැමිණෙනවා. මෙන්න මේක තමයි සංවරය. ඇහැ සංවර කරගන්නවා කියලා කියන්නේ මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඒ නිසා අපි මේ ආයතන සංවර කර ගැනීමට යෑමේදී අපි නිකං රූප නොබලා හිටියා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ සංවරය කොහොමද විය යුත්තේ? සංවරය කොහොමද වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍රවල පෙන්වලා වදානවා. ඉතින් ඒක පිළිබඳව තව සූත්‍රයක් තියෙනවා, මේ චප්පානක සූත්‍රය කියලා. ඒ වගේම දුක්ඛ ධම්ම සූත්‍රය කියලා මම මොහොත ඉස්සෙල්ලා මතක් කරා. මේ කෙසේනම් සංවරය හා අසංවරය වෙනවද කියලා. එතකොට අපි මේ සංවර වෙනවා කියලා කියන කොහොමද ඒ සංවරය ඇති කරගන්න ඕනේ? අන්න ඒක අපි දැනගත යුතුයි. ඒ කාරණාව නොදැන අපිට මේ සංවර වෙනවා කියලා අපිට රූප දකින්න නැතුව ඒ ඉදිරියට යන්න නැතුව ඉන්න කියන එක නෙවෙයි කියන්නේ. එහෙම හිටියා කියලා භික්ෂුවක් හෝ පුද්ගලයෙක් හෝ මිනිස්සු නැති මේ කාම සම්පත් නැති මහා ඝන වනාන්තරයේ ඈතකට ගියත් ඔහු යන්නේ තමන් ඇති කරගත්තු කෙලෙස් ආශ්‍රව මෝඩකමත් එක්ක. එතෙන්ට ගියත් ඔහුට ඒ නොඑක් ආකාරයෙන් විතර්ක ආශ්‍රවය ගලාගෙන එනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ආන්නේ නිසා කොහොමද මේ සංවරය අසංවරය වෙන්නේ කියන එක මේ ධර්මයේ අපි සූත්‍රයක් අරගෙන කතා කරොත් එතනදී පෙන්වනවා මේ දුක්ඛ ධම්ම සූත්‍රයේදී පෙන්වනවා මේ සූත්‍රයේ මේ අපි සූත්‍රේම කතා කරන්න නෑ මේ සූත්‍ර කොටස ගන්නේ මේකේ වටිනා කාරණාවක් මම මේක මුලින් කතා කරා නමුත් මෙතෙන්ට ආපහු සිහි කරගත්තොත් හොඳයි කියලා මට කල්පනා වුණා මහණෙනි කෙසේනම් සංවරය වේද මහණෙනි මේ සස්නේ මහණ ඇසින් රූපයක් දැක ප්‍රිය රූපෙහි ඇලේ ඇහින් රූපයක් දැක්කම මේ සාමාන්‍ය කෙනා ප්‍රිය වූ මధుර වූ ඉෂ්ට වූ රූපයක් දැම්ම ඒකට රාගය ඇති කරගන්න ලෝභය ඇති කරගන්න ඒ වගේ ප්‍රිය නො වූ අප්‍රිය රූපෙහි අකමැත්ත කිපේ අකමැත්ත ඇති කරගන්නවා ඒ වගේම නොයලඹ සිටි කාගියා සිහියත්තේ මද සිත්ත්‍යත්තේ වෙසේ ඒ වගේම එළඹ තමන් සිහිය නැතුව කායගතා සතියෙන් තොරව ඔහු වාසය කරනවා ඒ කියන්නේ ආර හොඳ සිහියෙන් තමන් ගමනක් යනකොට හෝ ජීවත් වෙනකොට හෝ ඇහැ පරිහරණය කරනකොට මනස සිහියෙන් යුක්තව ඉන්නේ නැහැ. අනේ මං මෙහෙම ඉඳිනකොට මං තුල කෙලෙස් ඇති වෙන්න පුළුවන්, කර්ම සකස් වෙන්න පුළුවන් කියලා කල්පනාවක් නැහැ. ඔහේ යනායනවා, ඔහේ ඇහැ පරිහරණය කැමති එනේන ශබ්ද අහනවා, රූප දකිනවා මේ විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඔහු ඒ විදිහට ගැටයුතු කිරීමේදී ඔහුට උපන් ලාමකෝ අකුසල ධමයක් වේනම් අකුසල ධර්මයක් වේනම් ඒ හටගත් අකුසලේ සහ මුලින්ම දුරු කිරීම සඳහා අවශ්‍ය ප්‍රඥාව නුවණද ඔහුට නැහැ. ඒ විදිහටම කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් මේ විදිහට අරමුණු ගන්නකොට ඒ ආයතන හයේම ප්‍රිය එකේ ඇලෙනවා අප්‍රිය එකේ ගැටෙනවා ඒ වගේම ඔහු කවදාවත් අර සිහියෙන් යුක්තව ඒ ආයතන සංවර කරගන්න ඕනේ කියන කල්පනාවකුත් නැහැ ඒ වගේම අකුසලයක් ආවට ඒක දුරු කරගන්නේ කොහොමද කියන අදහසකුත් නැහැ ඉතින් මේ විදිහට තමයි බොහෝ අය ජීවත් වෙන්නේ ඉතින් මෙන්න මේ ජීවත් වීම තුළ මේකට තමයි අසංවරය කියලා කියන්නේ එතකොට මේ අසංවරභාවය තුළ නිරන්තරයෙන් කෙලෙස් ගලාගෙන එනවා. ඉතින් සංවරය කියන්නේ මොකද්ද? ඔහුට ප්‍රිය වූ රූපයක් දකිනකොට ඒ රූපය රූපේ ඇලෙන්නේ නැති විදිහට තමන් හිත රැකගන්නවා. අප්‍රිය රූපයක් දකිනකොට ගැටෙන්නේ නැති විදිහට තමන්ගේ හිත සකස් කරගන්නවා. ඒ වගේ යම් විදිහකින් තමන්ට මේ සිහිය මදවීම නිසා යම් අකුසලයක් හටගත්තනම් ඒ අකුසලයේ වහාම දුරු කර ගැනීම සඳහා යෝනිසෝ මනසිකාරයේ පවත්තමි කටයුතු කරනවා. ඉතින් ආන් මේ විදිහට මනාව සිත් ඇතුව සකසාගෙන සිත් ඇතුව ගමන් කරනවා. වහල ඇති නන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ ගැන වර්ණනාවක් කරන්නේ මහණෙනි මේ නන්දයන් ඉදිරිපිට බලනවා නම් ඉදිරිසස බලනවා නම් මුළු හිතින් සලකාගෙනමලු ඉදිරි දෙස බලන්නේ. මේ ඉදිරි දෙස බැලීමේදී මට මගේ හිතේ රාග දේශ මොහ ලාමක අකුසල ධර්මියෝ නූපදීවා කියන අදහසින් ඉදිරිය බලනවා. පිටිපස්ස බලනකොටත් එහෙම දකුණු පැත්ත වම් පැත්ත උඩ යට මේ සිව් දිශාව බලනකොටම ඒ නන්ද ස්වාමීන් වහන්සේ තමන්ගේ හිතේ මේ නිසා මේ බැලීම තුළ කෙලෙස් අකුසල කර්ම සකස් නොවේවා කියන මනාසිහියතුව බලනවලු. ඒ නිසා නන්ද ස්වාමීන් වහන්සේලා දැනුම් සහිතවම විතර්ක උපදිනවලු. දැනුම් සහිතවම සංඥා උපදිනවා. දැනුම් සහිතවම වේදනාවල් උපදිනවලු. වේදනාවල් හටගන්නවා, වේදනාවන් නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේගේ සිහිය පිළිබඳව වර්ණනා කරනවා. ඉතින් ආන් ඒ වගේ අපි මේ සිහියෙන් යුක්තව ආයතන 6 මේ සංවර කරගන්න ඕනේ. ඒ සඳහා අපි මේ ඇහැ කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? නාසය, දිව, ශරීරය ආයතන පිළිබඳව අපි දැනගන්න ඕනේ. ඒ වගේම ඇහැට ගොදුරු වෙන රූප පිළිබඳව අපි දැනගන්න ඕනේ. ඔබ බලල ඇති මේ සලායතන සූත්‍රයේදී මේක බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය පිළිබඳව දේශනා කරනකොට චක්කුම් භික්කවේ අපිරිබින්නම් චක්කුම් භික්කවේ අජානං අපස්සං රූපං භික්කවේ අජානං අපස්සං කියලා මේ විදිහට මහණෙනි ඇහැ පිළිබඳව දන්නේ නැතුව දකින්නේ නැතුව රූපේ පිළිබඳව දන්නේ නැතුව දකින්නේ නැතුව ඒ නිසා උපදින චක්කු විඤ්ඤාණය පිළිබඳව දන්නේ නැතුව දකින්නේ නැතුව, ඒ වගේම ඒ නිසා හටගන්න චක්කු සම්පස්සේ පිළිබඳව දන්නේ නැතුව දකින්නේ නැතුව මේ චක්කු සම්පස්සේ නිසා සැප හෝ දුක් හෝ වේදනාවක් උපදිනවනම් ඔහු එහි ඇලෙනවා, එහි ගැටෙනවා, ඔහු මුලාවටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් ඇහැ මනාකොට දකිනවනම් දන්නවනම්, රූපය මනාකොට දන්නවනම් දකිනවනම්, ඒ නිසා උපදින චක්කු විඥාණය පිළිබඳව මනාකොට දන්නවනම් දකිනවනම්, ඔහු ඒ නිසා ස්පර්ශය නිසා උපදින වේදනාවේ රාගය ඇති කරගන්නේ නැහැ, උපාදානය ඇති කරගන්නේ නැහැ, මුලාව ඇති කරගන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම මේ කාරණාව දැනගෙන තමයි මේ සංවරය කියන එක ඇති කරගත යුත්තේ. ඉතින් ඇහැ පිළිබඳව නොදන්න කෙනා ඇහෙන් රූප දකිනවා, ඒ නිසා ඇහැට රූප පේනවා කියලා මෙන්න මේ වගේ විපරිත අදහස් වලින් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒවා තමන් හොඳට තමන් අරමුණක් රූපයක් දකිනකොට ඒ දකින ආකාරය පිළිබඳව තමන්ගේ හිත ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා මෙනෙහි කරලා බැලුවොත් තමන්ට තේරෙනවා ඒ තමන්ගේ අදහස තියෙන මම රූප දකිනවා කියලා. එහෙම නැත්නම් මගේ ඇහැට රූප පේනවා, මගේ කනට සද්ද ඇහෙනවා කියලා මෙන්න මේ විදිහේ ඒ විපරිත අදහස් නිසා තමයි අපි තුළ කෙලෙස් ගලාගෙන ඉන්නේ. ඉතින් ඇහැ අපි හරියාකාරව අවබෝධ කරගත්. රූපය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගත්. අන්න ඒකට තමයි ආයතන කුසල කියලා කියන්නේ. ආයතන කුසල වෙන්න කියනවා. අපි ඇහෙන් රූපයක් දකිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියන්නේ ඇහැ කියන්නේ සත්ව පුද්ගල නොවනු අනාත්ම වූ ධාතු ටිකක්. එතන තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා හා ඉන්ද්‍රිය රූපේ හා ප්‍රසාද රූපේ කියන මේ කලාප 10න් යුක්ත වූ හුදු අනාත්ම රූප ධර්මය. එතකොට මේ ඇහැට ගෝචර වෙන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන් වර්ණ සටහනක් පමණයි. එතකොට අපිට ඇහැ මුල් වෙලා චක්කු විඥානයේ ඉපදිලා අපිට රූපයක් පේනවනම් අපි මේ රූපය මේ ධාතු නානත්වයේ නිසා වර්ණ නානත්වයක් අපිට පේනවා. එතකොට මේ වර්ණ නානත්වයට අපි එක එක නංගොත් මනවාගෙන ඒවට මුලා වෙනවා. මැටි ටිකක් අරගෙන එක එක ආකාරයෙන් හැදුවාම අපි ඒවට මුලා වෙලා කෝප්පේ, පිඟාන, පෝච්චිය, පීරිසිය කියලා අපි මේ විදිහට ඒ නංගොත් පනවාගෙන කටයුතු කරනවා. ඒ වගේ මේ වර්ණ සටහන එක එක ආකාරයෙන් පේනකොට අපි මේ වර්ණ සටහනට එක එක නම් පනවාගෙන මුලාවටපත් වෙනවා. නමුත් ඇහෙට මොන ආකාරයේ දේවල් පෙවුනත් කෙනෙකුට නුවණ තිබුණොත් චක්කු විඥාණයට පෙනෙන්නේ වර්ණ සටහනක් පමණයි. සෝත විඥාණයට ගෝචර වෙන්නේ ශබ්දයක් පමණයි. එතකොට මේ ශබ්දයේ තුල සත්ව පුද්ගලයෝ ගෙවල් දොරවල් යාන වාහන නැහැ. වර්ණයේ තුල ගෙවල් දොරවල් සත්වය පුද්ගලයෝ අබදරු ඥාති පිරිස් නැහැ. මේ වර්ණ සටහනක් පමණයි කියලා කෙනෙකුට ශ්‍රද්ධාව මූලික කරගෙන කෙනෙකුට ප්‍රඥාවෙන් මේක දකින්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ඇහැට පේන්නේ වර්ණ සටහනක් මිසක පුද්ගලයෙක් නෙවෙයි. එහෙනම් මේ සත්වයේ පුද්ගලයෙක් කියලා හෝ ප්‍රියයි අප්‍රියයි කියලා මම අවිද්‍යාව නිසා ගත්ත දෙයක් නේද කියලා කෙනෙකුට ශ්‍රද්ධාව මුල් කරගෙන හරි මේ කාරණාවට හිත තිබ්බොත් ඒ නිසාද ඔහුට එන කෙලෙස් ටික වළකිනවා. කෙනෙක් ප්‍රඥාවෙන් මේක දැකලා හිත තිබ්බොත් ඒ නිසාද ඔහුට එන කෙලෙස් වළකිනවා. අන්න ඒ නිසා තමයි ශ්‍රද්ධා විමුක්ත ප්‍රඥා විමුක්ත කියලා මේ ශාසනයේ දූර දෙකක් තියෙනවා. එනිසා හරයට ශ්‍රද්ධාව තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක වරිදින්න විදියක් නෑ කියලා මෙන්න මේ විදිහට කල්පනා කරලත් කෙනෙකුට ඒ කෙලෙස් වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ආයතන 6 අපි හොඳින් සංවර කරගන්න. සංවර නොවීම හා සංවර වීම පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ වටිනා උපමාවක් පෙන්නලා තියෙනවා මේ සංයුත්තනිකාය සලායතන සංයුත්තේ. මේ චප්පානක සූත්‍රය කියලා මේක ඔබ බොහෝ අය අහලා ඇති. ඒ සූත්‍රයේ පෙන්නන්නේ මහණෙනි යම්සේ වන සහිත සිරුරු ඇති පැසවෝ සිවුරු ඇති පුරුෂේ කටු වනයකට පිවිසෙන්නේ නම් ඔහුගේ ඒ විස කටු ඔහුගේ පාදයෝද විදිනව ඇනෙනව. ඒ කටු සහිත පත්‍ර ඒ සිරුරද සූරනවා තුවාල කරනවා. මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමේ ඒ හේතු කොටගෙන දුක් දොම්නස් විඳි දුකටපත් වේ. කටුව විස කටු ඇති වනයකට කෙනෙක් අසංවරය ගියුවොත් උඩ බැලුවත් කටු, යට බැලුවත් කැටු, ඉදිරියෙනුත් කටුනම්, පිටිපසෙනුත් කටුනම්, දෙපසෙනුත් කටුනම්, මේ දුක්ඛ ධම්ම සූත්‍රය පෙන්වන්නේ. ඒ සූත්‍රෙත් මේකම පෙන්නනවා. කෙනෙක් කටු ඇනෙන් නැතුව යන්න නම් මොන තරම් කල්පනාවක් සිහියක් තියෙන්න ඕනේ. මේ කටුවක්, මේ විස කටුවක් ඇනුනොත් තමන් මරණයට හෝ මරණ මාත්‍ර දුකකට පත් වෙනවා කියලා තේරුම් අරගෙන කෙනෙක් කටුව වනයේක හැසිරෙන්නේ යම්සේද, ඒ වගේ මහණෙනි, මේ ආයතන 6 කියන්නේ ප්‍රිය රූපාදී මේවා කියන කටු ටිකක්. ඉතින් ඒ නිසා මේවා ඇනෙන් නැතුව යන්න නම් අපි සංවරභාවය ඇති කරගත යුතුයි කියලා නුවණින් සලකා ගන්න ඕනේ. ඒකට මේ සංවරයේ අසංවරයේ පිළිබඳ මේ චප්පානක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වනවා. මහණනි, යම්සේ පුරුෂයෙක් වෙනත් වෙනස් අදහස් ඇති සත්තු 6 දෙනෙක්, වෙනත් වෙනත් ගොදුරු ගන්න, වෙනත් වෙනත් අදහස් ඇති සත්තු 6 දෙනෙක් ගන්නවලු. ඒ සත්තු 6 දෙනෙක් අරගෙන දැඩි රැහැනකින් බඳිනවා. නයෙක් අරගෙන දැඩි රැහැනකින් බඳිනවා. කිඹුලෙක් අරගෙන දැඩි රැහැනකින් බඳිනවා. ඒ වගේම පක්ෂියෙක් අරගෙන දැඩි දැහැනකින් බඳිනවා. සුනකෙක්, ගමේ ඉන්න සුනකෙක් අරගෙන රැඳි දැහැනකින් බඳිනවා. සිවලෙක් අරගෙන දැඩි රැහැනකින් බඳිනවා. වඳුරෙක් අරගෙන දැඩි රැහැනකින් බඳිනවා. මේ විදිහට මේ රැහැන් වලින් බැඳලා මේ රැහැන් වල කොන් ටික ඔක්කොම එකට ගැට ගන්නවා. එතකොට අර දැන් මේ සත්තු එක එක අදහස් තියෙන එක එක ගොදුරු ගන්න සත්වෝ. ඉතින් නය ආදිනව හුඹහට යන්න, කිඹුල ආදිනව වතුරට යන්න, පක්ෂිය ආදිනව අහසට යන්න, සුනකය ආදිනව ගමට යන්න, සිවල ආදිනව සොහනට යන්න, වඳුර ආදිනව ගහට යන්න. මේ විදිහේ එහාට මෙහාට මුන් ඇදලා ඇදලා මේ අතර එකෙක් බලවත් වුණොත් අර සියල්ලම ඇදගෙන අර සතාය. ආන් ඒ වගේ කියන මේ ආයතන 6ත්. මේ ආයතන 6 කියන්නේ ඇහැ හැදිලා තියෙන්නේ රූප දැකීමේ ආසාව, චේතනාව මුල් කරගත්තු කර්මයෙන් තමයි ඇහැ හැදිලා තියෙන්නේ. කන හැදිලා තියෙන්නේ ශබ්ද විඳීමට ඇති ආසාවෙන් යුක්තව චේතනාව මුල් කරගෙන තමයි කන කියන මේ රූපේ හැදිලා තියෙන්නේ. එතකොට ඒ සෝත ප්‍රසාදේ නිර්මාණය වෙලා තියෙන ඊට අදාළ කර්මය. එතකොට දිව හැදිලා තියෙන රස විඳීමට ඇති ආසාව චේතනා මුල් කරගෙන දිව හැදිලා තියෙනවා. ඉතින් ඒක අපිට දැන් තේරෙනවා හොඳට. දැන් ධ්‍යාන ලබා ගත්තන් පස්සේ මේ කාම ආසාව යටපත් කරනවා විස්කම්බන වශයෙන්. ඒ යටපත් කිරීම නිසා ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යානයටපත් වෙච්ච කෙනාට ලැබෙන විපාක, රූපාවචර භූමියේ ලැබෙන විපාක තුල දිව පිහිටන්නේ නැහැ. ඒ වගේම නාසය පිහිටන්නේ නැහැ. මේවා පිහිටන්නේ නැහැ. කාය ප්‍රසාදයේ පිහිටන්නේ නැහැ. ඇයි? මේවා තියෙන්නේ හුදු මේ කාම ආස්වාදයේ සඳහාම පමණයි. ඒ නිසා මෙන්න මේ විදිහට ඒ ආසාව චේතනාව මුල් කරගෙන තමයි මේ ආයතන හැදෙලා තියෙන්නේ. ඒ නිසා මේ හැම වෙලාවෙම ඇහැ අදිනවා රූප දකින්න, කැමති කැමති රූප ඔස්සේ යන්න දඟලනවා, කන අදිනවා ඒ හිත ඒකත් එක්ක ඉපදිලා මේ මිහිරි ශබ්ද හඬා දිනවා. ඒ වගේ අර උපමාවෙන් සත්තු 6 දෙනා විවිධ ප්‍රදේශවලට අදින්නාසේ මේ ආයතන 6නුත් රූප බලපං, සද්ධාපං, රස විඳපං, ගන්ධ දැනගනින්, කයට ස්පර්ශ ලැබපං කියලා මේ විදිහට මේ හිතෙන් අපි එහාට මෙහාට අදිනව අර සත්තු 6 දෙනා වගේ. ඒ වගේ මොනවා හරි මේ අතරේ ආයතනයක් බලවත් වුණොත් ඒ ඔක්කොම ඇදගෙන ඒ ආයතන තුළින් අපිට කෙලෙස් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට කෙනෙක් මේ සත්තු 6 දෙනාගේ රැහන් අරගෙන ටැඹක බැන්දොත්, කණුවක් හිටවල ටැඹක බැන්දොත්, නයා හුඹහට ඇද්දට යන්න බෑ, කිඹුල වතුරට ඇද්දට යන්න බෑ, ඒ වගේම බල්ලා ගමට යන්න දිව්වට යන්න බෑ. ඇයි? ටැඹක බැඳලා තියෙන්නේ. ආනේ වගේ සතිය නැමැති රැහෙනින් අපි මේ ආයතන ටික සංවර කරගත්තොත් රූප දකින්න ඕනේ කියලා ආසාවක් ඇතිලා දැකපු රූප පිළිබඳව හෝ දකින්න තියෙන රූප පිළිබඳව ආසාවක් ඇතිලා මේ හිත එහාට දුවන්න හැදුවට යන්න දෙන්නේ නැහැ. සිහියෙන් යුක්තව සංවර කරගන්නවා. ශබ්ද අහන්න ප්‍රිය වූ ශබ්ද අහන්න අහපු ශබ්ද පිළිබඳව මතක් වෙලා ඒව හොයාගෙන යන්න ගියාට යන්න දෙන්නේ නැහැ. හරියට අර සත්තු හය දෙනා ටැඹක බැඳලා තියනවා වගේ සතිය නැමැති රැහෙනින් මේ විදිහට බැඳලා තියෙනවා. ඉතින් ආන් ඒ වගේ ඉතින් මේක අපිට තව ගොඩාක් විස්තර මේ සූත්‍ර ගෙනල්ලා කතා කරන්න පුළුවන්. නමුත් ඉතින් මේ අනිත් තව කාරණාවක් කතා කරන්න තියෙන නිසා මේ විදිහට කෙනෙක් මේ ආයතන 6 පිළිබඳව මනාකොට දැනගෙන සංවරය අසංවරය පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඔහුට උපදින බොහෝ කෙලෙස් ආශ්‍රවය නැති කරගන්න යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා කොයි කෙනෙක් වුණත් ගිහි කෙනෙක් වේවා පැවිද්දෙක් වේවා අර මං මුලින් කතා කරපු ආකාරයට අපි අසංවරව කටයුතු කිරීම තුළ තමන්ට කෙලෙස් වැගිරෙනවා වගේම බොහෝ අයගේ නින්දා අපහාසවලට අපකීර්තියටද ලක්වීමටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ආයතන 6 නිසා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මේ ඇහැ නිසා මොනතරම් අපි තුල කෙලෙස් වැගිරෙනවද, මේ ශබ්දය නිසා කන නිසා මොනතරම් අපි තුල කෙලෙස් වැගිරෙනවද, ආහාර පාන රසයට ගිජු වෙලා මොනතරම් අපි කෙලෙස් වැගිරෙනවද. ඉතින් මේවා අපි හොඳට ජීවිතය ගැන මෙනෙහි කරලා ඉතින් මේ තුල අපිට මේ රාග දේශ මෝහ ඊර්ෂ්‍යා මද මාන ආදී දස අකුසල කර්මයන්ම ගලාගෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි යමෙක් ඇහැ අභිනන්දනය කරනවා නම් ඔහු දුක අභිනන්දනය කරන චක්කුම් භික්කවේ අභිනන්දති දුක්ඛංසෝ අභිනන්දති. ඇහැ අභිනන්දනය කරන ඔහු දුක අභිනන්දනය කරන යමෙක් දුකේ සතුට වෙනවා නම් ඔහු දුකෙන් මිදෙනවද කියලා. ඉතින් ආන් මේ වගේ ගොඩාක් සූත්‍ර මේ බුදුරජාණන් වහන්සේ මේ ආයතන සංවර කර ගැනීම හා සංවර නොකර ගැනීම නිසා වෙන හානිය හා යහපත පිළිබඳව නොඑක් බුද්ධ දේශනාවක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම සලකලා කැටි කරලා අපි මේ ආයතන 6 සංවර කරගන්න. ඒ සංවර කර ගැනීම නිසා උපදින්න තියෙන ආශ්‍රව යටපත් වෙලා අපේ භාවනා මාර්ගයේ වැඩිලා නීවරණ ධර්ම යටපත් වෙලා ඒ වෙනුවට අපේ ඉන්ද්‍රිය ධර්මයන් මතු වෙන්න ගන්නවා. භාවනාවක් වුණත් අපි උත්සාහයෙන් භාවනාව සිද්ධ කරලා යම් ප්‍රමාණයකට කෙලෙස් යටපත් කරගෙන හිත වඩාගත්තු කෙනා භාවනාවෙන් නැගිටලොත් මේ ආයතන 6 සංවර නොකර ආපහු අර යටපත් කරගත්තු සියල්ලම ආපහු මතු වෙලා එනවා. මේ අතීතයේ ඇති කරගත්තු රූපයේ ආරම්භය ඇති කරගත්තු කෙලෙස්සේ ඒ හා සමාන රූපයක් දකිනකොටම අර අතීත කෙලෙස් ටික ඔක්කොම මතුවලා එනවා. අමාරුවෙන් යටගත්තු කරගත්තු කෙලෙස් මේ ආයතන 6 නිසා මතුවලා එනවා. ඉතින් ඒ නිසා මේ දේවල් සංවර කර ගැනීම කොයිතරම් යහපත්ද කියන එක අපි සලකලා ඒකේ ආදීනව දැකලා ඒ පුහුණු වෙන්න ඕන. මේ පුහුණු නොවි අපිට කවදාවත් කරන්න බෑ. අපි බොහෝසේ කටයුතු කරේ හරියට අර වගේ හාට මෙහාට බලමින් මේ අසංවරව තමයි මේ ආයතන පරිහරණය කරන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ප්‍රමාණවත් මේ සංවරය අත්තිබික්කවේ සංවරාපහතබ්බා කියන කාරණාව පිළිබඳව කතා කරා. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ අත්තිබික්කවේ ආසව පටිසේවනා පහතබ්බ. ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රවය මොනවද කියලා. එතකොට ඒකත් අර වගේම වටිනා කාරණාවක්. මම අර මුලින් මතක් කරා වගේ අපි ජීවිතය හා සම්බන්ධ වෙලා තියෙන භික්ෂුන් වහන්සේලාට නම් චීවර. ගිහි දායක මහත්වරේ උපාසක උපාසිකාවන්ට නම් මොනවද? ඇඳුම් පැළඳුම් කියන කාරණාව. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට නම් පිණ්ඩපාතය කියන පිණ්ඩපාතය කියලා කියන පාත්‍රයට ලැබිච්ච දේ කියන එක. එතකොට භික්ෂුන් ඒ අන්න අයට මේක ආහාර පාන කියන කාරණාව. එතකොට භික්ෂුන් වහන්සේලාට නම් කුටි සෙනසුන් කියන එක, අනිත් අයට ගෙවල් දොරවල් ආදී ඉඩකඩම් කියන මේ දේවල්. මේ වගේම ඊළඟට බෙහෙත් එහෙත් ගිලම්පස මේ කියන කාරණා. ඉතින් මේවා ආහාර ඇඳුම් පැළඳුම් නිවාස බෙහෙත් එහෙත් කියන මේ කාරණාවෙන් බොහෝ කෙලෙස් අකුසල් ආශ්‍රව ගලාගෙන ඔබ දන්නවා ඇති මේ ඇඳුම් පැළඳුම් නිසා කොයිතරම් මිනිස්සු ආශ්‍රව කෙලෙස් ඇති කරගන්නවද. ඒ තැනට අඳින්න ඕනේ ඇඳුම් ඇයි ඒ විදිහට තීරණය කරන්නේ? මේ ඇඳුම් පැළඳුම් අඳින්නේ කුමක් සඳහාද කියලා අර්ථය නොදන්නකම නිසා. බොහෝ සෙයින් ඒ නිසා මාන්නය, ලෝභය, රාගය ඇති වෙන ආකාරයට ඇඳුම් පැළඳුම් අදිනවා. ඉතින් මේකෙන් තමන්ටද අන් අයටද බොහෝ හානිය ඇති වෙනවා. නෝපන් කෙලෙස් අනිත් අයගේ උපද්දවන. තමන්ගේ කෙලෙස්ද උපදවා ගන්නවා. මේ විදිහට බොහෝ කෙලෙස් මේ ඇඳුම් පැළඳුම් නිසා ඇති වෙනවා. ඒක ඇත්තටම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේවා තම තමන් දන්නව ඇති. මේ වස්ත්‍ර නිසා කොයිතරම් කෙලෙස් ඇති වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒ බඳු ආකාරයේ ඉන්න කෙනාට ඒ නිසා ඇති වෙන කෙලෙස් ආශ්‍රව නැති කරගන්න නම් මෙන්න මේ විදිහට අපි වස්ත්‍ර චීවර පාවිච්චි කර යුතුයි. කුමක් සඳහාද වස්ත්‍ර අඳින්නේ, කුමක් සඳහාද මේ වස්ත්‍ර චීවරයේ කුමක් සඳහාද කියන කාරණාව දැනගෙන වස්ත්‍ර සෙවිය යුතුයි කියලා. පෙන්නනව ලස්සනට ඔබ මේවා නිතර අහලා තියෙන ඒවා. නමුත් මේවා ඇත්තටම අපි ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒකයි මම මෙතන මතු කරන්නේ. මේ ප්‍රත්‍යවේක්ෂා කියන ඒවා, පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි කියන මේ කාරණා වචන අහලා තියෙනවා. නමුත් මේක ගිහි පැවිදි අයට විතරක් නෙවෙයි, අපි හැමෝටම මේ ප්‍රත්‍යවේක්ෂාව වටිනවා. මේ ප්‍රත්‍යවේක්ෂාව අපි හැමෝම ඉගෙනගෙන ප්‍රගුණ කරගෙන අපි ඇඳුමක් අඳින්න ගන්නකොට මේක සිහි කරගන්න ඕන කොයිතරම් වටිනවද. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවයි. මහණෙනි, මේ නුවණින් සලකාගෙන ඇඳුම් පාවිච්චි කර යුතුයි, චීවරය සෙවිය යුතුයි. යාවදේව හුදෙක් කුමක් සඳහාද? යාවදේව හුදෙක් සීතස්ස පටිඝාතයි, සීත නැති කර ගැනීම. උන්නස්ස පටිඝාතයි, ඌෂ්ණය නැති කිරීමටයි. දංස මකස වාතා තප සිරින් සප සම්පස්සාණං පටිඝාතයි, මැසි මදුරු අවුසුලං නපුරු සත්තුන්ගෙන් එවැගේම සර්පයන්ගෙන් ආදී මේ සත්තුන්ගෙන් ඇතිවෙන ස්පර්ශයන්ගෙන් වැළකීම සඳහායි. යාවදේව හුදෙක් හිරිකෝපීන පටිච්චාදනසං, හුදෙක් තමන්ගේ ලැජ්ජා ස්ථානයන් කය වසාගෙන ගැනීම සඳහායි මේ ඇඳුම් පාවිච්චි කරන්නේ කියන. ඔන්න ඔය අදහසින් ඇඳුම් පාවිච්චි කරන්න, සිවුරු පරවන්න. එතකොට අර ඇඳුම් නිසා ඇතිවෙන ආශ්‍රව කෙලෙස් පරිදාහියෝ ඉන්නේ නැහැ. ඒ නිසා අපිටත් පුළුවන් නම් අන්න ඒ විදිහට මේ තාවකාටවත් පේන්න නෙවෙයි, තමන් හැඩවැඩ ඇති කරගෙන තමන් කෙරෙහිත් තමන් පිළිබඳ අනුන් කෙරෙහිත් අවධානය ඇති කරලා රාගාදී මේ කෙලෙස් ඇති කරගන්න නෙවෙයි. ඇඳුම් නිසා ඇඳුම් පිළිබඳව බොහෝ අය කොයිතරම් වියදම් කරනවද. ඉතින් මේ බොහෝ මේ වියදම් අපිට යහපත් පැත්තට හරවා ගන්න පුළුවන් මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින්. ඒ නිසා තමන් ඇඳුම් අඳින්නේ සීත උෂ්ණ මැසි මදුරු අවුසුලංගෙන් වන පීඩා වළකා ගන්න. මැසි මදුරුවන්ගෙන් වන පීඩා වළකාගෙන තමන්ට මේ විලිවසා ගැනීම, කය වසා ගැනීම, ලැජ්ජා ස්ථාන වසා ගැනීමටයි ඇඳුම් තියෙන්නේ කියලා. ඒ විදිහට ඇඳුම් පරිහරණය කරනට ඇඳුම් පරිහරණය කරන්න. ඊට පස්සේ ඊළඟ කාරණාව පටිසංකා යෝනිසෝ පින්නපාතං පටිස ආහාර කියන එක. ඒකත් අපේ ජීවිතය හා බැඳිලා තියෙන මේ ආහාර අසීයෙන් ගැනීම නිසා කොයිතරම් සත්‍යෝ ප්‍රේත ලෝකවල උපදිලා ඉන්නවද? නිරේ ඉපදිලා ඉන්නවද? භූතයන් වෙලා ඉපදිලා ඉන්නවද? ප්‍රේතයන් වෙලා සාපිපාසා දුකින් කෙල සෙම සොටු කමින් අසූචි වැසිකිලි අසූචි කමින් වැසිකිලි වලවල්වල මේ ඉපදුනේ කුමක් නිසාද? රස තෘෂ්ණාව නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, තනකොළේම ඉපදිලා තනකොළම කාලා තනකොළේම මැරිලා යන සත්තු ඉන්නවා. මහපොළොවේ පස්සේ අට ඉපදිලා මේ පහපොළොවේ පස්ම කාලා අඳුරෙම ඉපදලා අඳුරෙම ඒ පස්ම කාලා එතනම මිය යන සත්වින. අසූචි වැසිකිලි වලවල ඉපදිලා අසූචියෙම ඉපදිලා අසූචියෙම කාලා අසූචියෙම මිය යන සත්වින. මහණෙනි මේ කුමක් නිසාද? මහණෙනි මේ රස තෘෂ්ණාව නිසා කියලා බාල පණ්ඩිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ආන් ඒ නිසා තමන් දන්නවා තමන්ට මේ ආහාර ගන්නකොට මේ රස තෘෂ්ණාව කොයිතරම් එනවද කියලා. ඉතින් අන්න ඒක දැනගෙන බත් එක බෙදා ගන්නකොට ආහාර සංඥාවෙන් බෙදා ගන්න. කුමක් සඳහාද මේ ආහාර ගන්නේ කියන අදහසින් යුක්තව බෙදා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදා ගන්න. අර සේකියා පදවල භික්ෂුන් වහන්සේලාට පෙන්නලා තියෙන මෙන්න මේවා තමන් අනුගමනය කරන්න උත්සාහවත් වෙන පුදුමාකාර තමන්ට සංවර භාවයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙන්න මෙතනදී පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවයි. මම නුවණින් සලකාගෙන මේ පිණ්ඩපාතය සේවනය කරමි. නේව දවාය, දවය පිණිස නෙවේ. න මදහාය, මදයේ පිණිස, පුරුෂ මදයේ ඇති කර ගැනීම පිණිසත් නෙවේ. න මණ්ඩනාය, සැරසිලි පිණිසත් නෙවේ. විභූෂණේ අලංකාර පිණිස, කය හැඩවැඩ කළ ගන්න අලංකාර කරගන්න නෙවේ මං මේ ආහාර ගන්න. යාවදේව, හුදෙක් කොමක් සඳහාද? ඉමස්ස කායස්ස තිතියා යාපනා. මේ කයේ පැවැත්ම යාපනයේ පිණිසයි මං ආහාර ගන්න. විහිං සූපරතියා යාපනාය විහිං සූපති, ආහාර නිසා ඇතිවන කුසගින්න නැතිකර ගැනීම සඳහායි. බ්‍රහ්මචර්යානුග්‍රහය, තමන්ට මේ බ්‍රහ්මචර්යාව බණ භාවනා කරගන්න උපකාර පිණිසයි මේ ආහාර ගන්න. ඉති පුරාණංච වේදනං පටිහංකාමි, මෙසේ ආහාර ගැනීමෙන් මගේ පුරාණ වේදනාවන්, ඇති වෙලා තියෙන වේදනාවන් නැති කරගන්න පුළුවන්. නවංච වේදනං න උපාදිස්සාමි, අලුතෙන් උපදින්න තියෙන වේදනාවන්ද නැති කරගන්න පුළුවන්. යාත්‍රාචමේ භවිස්සති අනවච්චිදාත පාසු විහාරවත්. යාත්‍රාචමේ භවිස්සති, මගේ ජීවන පැවැත්මද මෙසේ වන්නේය, නිවැරදි වන්නේය කියලා මේ විදිහට පහසු විහරණයද වන්නේද, මට මේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක්ද වන්නේද, උපදින ඇතිවෙන්න තියෙන වේදනාවන්ද සමනය කරගන්න පුළුවන් වෙන්නේය කියලා මෙන්න මේ විදිහට සලකාගෙන ආහාර හොයන්න, ආහාර භුක්ති විඳින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වෝ. ඉතින් මේ දේවල් අපි ආහාර පිඟානක් අතට ගන්නකොට මේවා කාටවත් පේන්න අවශ්‍ය නැහැ. තමන්ටම සිහියෙන් නුවණින් කරන්න පුළුවන්, කලබල වෙන්නේ නැතුව කරන්න පුළුවන්. ඉතින් භික්ෂුන් වහන්සේලාට මේවා මනාවකට පෙන්නලා තියෙන ආහාර ගන්නකොට ලොකුවට බත්ගුලි ආලෝප ගන්න එපා, අත මුළු අතම කටේ දාගන්න එපා, බත් ටික කටට පැමිණෙන්න පෙර කටාරින්න එපා. මේ විදිහේ ශික්ෂාපව බුදුරන් මේ සේකියා වශයෙන් පෙන්වලා තියෙනවා. මේවා කියවනකොට ඔබට දැනේ කොයි තරම් වටිනවද කියලා, මොන තරම් හැසිරීමක් මේ තුලින් පණවලා තියෙනවද කියලා ඔබට පෙනේ. ඉතින් ආන්න ඒ විදිහට නුවණින් සලකාගෙන කුමක් සඳහාද අපි ආහාර හොයන්නේ, කුමක් සඳහාද මේ ආහාර ගන්නෙ කියන කාරණාව සිහි කරගෙන ආහාර හොයන්න, ආහාර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟ කාරණාවකට පටිසංකා යෝනිසෝ සේනාසනං පටිසේවයි. මම නුවණින් සලකාගෙන මේ නිවාස පරිහරණය කරමි, සේවනය කර. මේකත් ඒ වගේම තමන්ගේ ධනය විනාශ වෙන, ඒ වගේම කෙලෙස් වැගිරෙන බොහෝ අය මිය ගිහිල්ලා මේ ඉඩකඩම් වලට, ගෙවල් දොරවල් වලට තණ්හාවෙන් ඉපදිලා ප්‍රේතයෝ වෙලා, යක්කු ප්‍රේතයෝ භූතයෝ වෙලා මේ ගෙවල් වලට අරගෙන ඉන්න අවස්ථා අපි කොයි තරම් අහලා තියෙනවද? ඉන්න අයට ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ වගේ මැරිලා ගිහිල්ලා ප්‍රේතයන් වෙලා ඉපදිලා ඉන්නවා. අනිත් අයට එතන කටයුතු කරගන්න දෙන. ඇයි මේ ඉඩකඩම් වලට, මහ පොළොවට ඇති කරගත්තු තණ්හාව ආසාව නිසා? ඇයි ඉන්නකම් මේවට ඇති වෙච්ච බැඳීම ආසාව නිසා මේවා දාලා යන්න බෑ, අතහරින්න බෑ. තමන් මේ යනකොට මේ දේවල් වල එල්ලෙනවා. ඉතින් මේවට ඇති වෙන ආසාව නිසා මැරිලා ගිහිල්ලා අර ඉඩකඩම් වලම, ගෙවල් ඇතුළේම ප්‍රේතයන් වෙලා උපදිනවා. බහල ඇති සමහර මේ ගල් ප්‍රේතෝ වෙලා මේ පහල වෙනවා, කාමර ඇතුළේම විශාල ගල් විදිහට. ඉතින් බලන්න මේ කෙලෙසේ තුළ මොන තරම් හානියක් කරනවද කියලා. ඉතින් එහෙම ආත්ම භාවයක ඉපදුනොත් සමහර විට තමන්ගේ ඉන්න ඥාතීන්ම කොහොමරි කරලා මේ ප්‍රේතයාව එලවන්න හදනවා, විනාශ කරලා බෝතල් වල දාලා හිර කරලා. මේ විදිහට මේ තමන්ගේ අම්මා තාත්තා කියලාවත් හිතන්නේ නැහැ. ඉතින් මැරුණන් පස්සේ ඒක මේ සම්මුතියේ ඒක අදාළ නැහැ. ඉතින් ඒ නිසා කොහොමරි තමන්ට හානියක් වෙනවා නම් ඉවත් කරන්න තමයි බලන්නේ. ඉතින් මේවා දැනගෙන අපි මේ තමන් කොහොමද නිවාස පරිහරණය කරන්නේ, ඉඩකඩම් තුල තමන්ගේ හිතේ මොන වගේ ආසාවක්ද බැඳීමක්ද තියෙන්නේ සලකා බලාගෙන නුවණින් යුක්තව ඒ දේවල් පරිහරණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට කුමන ආකාරයෙන්ද මේ සේනාසන පරිහරණය කළ යුත්තේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන. යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වාතා තපසිරින් සබ්බ සම්පස්සානං පටිඝාතාය. හුදෙක් මං මේ නිවාස ඉඩකඩම් පාවිච්චි කරන්නේ සීතල නැති කර ගැනීම සඳහා, ඕස්නයෙන් එන පීඩා වළකා ගැනීම සඳහා. දංස මකස වාතා තප මැසි මදුරු අවුසුලං සර්පයන්ගෙන් ආදී නපුරු සතුන්ගෙන් වන පීඩාවන් වලකීම සඳහා හුදෙක් උතු පරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්. ඍතු විපරිණාම ඍතු වෙනස් වීම නිසා ඇතිවන දුක් පීඩා බාධාවන්ගෙන් වැළකිලා තමන්ට සුවසේ මේ ජීවන උපායන ගත කර ගැනීම සඳහායි මේ නිවාස ඉඩකඩම් මං භුක්ති විඳින්නේ පාවිච්චි කරන්නේ කියලා ඒ අදහස හැම වෙලාවෙම තමන් තියා ගන්නවා නම් නිවාස නිසා, ගෙවල් දොරවල් නිසා, ඉඩ කඩන් නිසා ඇතිවෙන උපාදාන ආශ්‍රව කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඔබ අහලා තියෙනවනේ කොච්චරවත් මේ තමන්ගේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා පවා ඝාතනය කරනවා, මරණයට පත් කරනවා මේ ඉඩ කඩන් මහ පොළොව හේතු කරගෙන. දාල යනේ මහ පොළොව ගෙවල් දොරවල් වලට උපාදානිය ඇති කරන මේ ඥාති සම්බන්ධතා අම්මා තාත්තාවත් හඳුරන්නේ නැති තත්ත්වයට පත් වෙන්න ඒ තරම් මේ කෙලෙස් බලවත් වෙන. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැහැ. මේවට ඇතුළතින් උපාදානිය ඇති වෙලා මරණාසන්න මොහොතේ තමාවම ප්‍රේත ලෝකෙට ඇදලා දානවා නේද මේ ඉඩ කඩන් ගෙවල් දොරවල් නිසා කියලා කෙනෙක් නුවණින් බැලුවොත් තමන්ට තේරෙයි ඒකේ කොයි තරම් හානියක් තියෙනවද කියලා. ඉතින් ආන් ඒක ඊළඟට කාරණාව තමයි පටිසංකා යෝනිසෝ ගිලාන පච්චේ බේසස්ස පරිස්කාරම් පටිසේවා. එතකොට අපි බෙහෙත් හේත් මේ දේවල් ගන්නකොටත් නුවණින් සලකාගෙන ඒ දේවල් සෙවිය යුතේ. උපන්නානං වෙය්‍යාබාතිකානං වේදනානං පටිඝාත යහවදේ හුදෙක් උපන්නා වූ ආබාධ වේදනාවන් නැති කර ගැනීම සඳහායි මේ බෙහෙත් හේත් ගිලම්පස පරිහරණය කරන්නේ. අභ්‍යාපච්ච පරමතාය නිවැරදි වූ මනා වූ යහපත් වූ පැවැත්ම සඳහායි මම මේ බෙහෙත් හේත් පරිහරණය කරන්නේ කියලා නුවණින් සලකාගෙන ප්‍රතිවේක්ෂාවෙන් යුත්තව මේ කියන ඇඳුම් පැළඳුම් ආහාර පාන නිවාස බෙහෙත්ේත් පාවිච්චි කළ යුතුයි. එහෙම නොවුනොත් මේ ධර්ම හතර කෙරෙහි ඇතිවෙන ආශ්‍රව අපිට මෙතකයි කියලා කියන්න බෑ. ඉතින් මේ හතර නිසාම බොහෝ අය අම්මා තාත්තා පවා ඝාතනය කරන ආනන්තරිය පාප කර්ම පවා බොහෝ අය ඇති කරගන්න බව ඔබ අපි හැමෝම අහලා තියෙනවා. එනිසා මෙන්න මේවා ඉතාමත් වටිනවා ජීවිතේට. මේ දේවල් අපි පුරුදු පුහුණු වෙලා ඒ නිසා ඇතිවෙන ආශ්‍රව වළකා ගැනීම සඳහා ඒ සංවරය ඇති කර ගැනීමට. ඉතින් ඒ නිසා අද අපි මෙන්න මේ කාරණා දෙක මතුකරේ සබ්බාසව සූත්‍රයේ තුලින් ඉතින් ජීවිතේට ඉතාමත් වටින කෙලෙස් වලින් ආරක්ෂා වීමට නිවනට සමීප වීමට නම් අපි මේ සංවරයෙන් ඇති කරගත යුතුයි. මේ ආයතන 6 සංවර කර ගැනීම හා මේ කියපු කාරණා 4 පිළිබඳව සංවරභාවය ඇති කරගත යුතුම වෙනවා. නැත්නම් අපි කොච්චර බණ ඇහුවත් කොච්චර භාවනා කරත් ප්‍රගුණ කරත් මේ දේවල් වල අපේ සංවරේ නැත්නම් නැවත නැවතර අමාරුවෙන් යට කරගත්තු දේවල් නැවත ඇවිස්සීලා මතුවෙලා අපේ හිත නැවත පහතට ඇදලා දානවා. ඉතින් ඒ නිසා තමයි බොහෝ අයට මේ භාවනාවේ දියුණුවක් නැත්තේ, කෙලෙස් වල මේ සංසිඳීමක් නැත්තේ මේ කියන කාරණා තුල අපි හිත නොපවත්වන නිසා. භාවනාව කියලා අපි එක තැනක වාඩි වෙලා කරන එකක් පමණක් වෙලා නිසාම තමයි මේ ප්‍රතිඵල බොහෝ සෙයින් අපිට අඩු වෙන්න හේතු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාව පිළිබඳව මේ පින්වතුන් හොඳට දැනගෙන බුද්ධිමත් වෙලා ඒ දේවල් පුහුණු වෙන්න කියලා ආරාධනා කරන ගමන් ඉතින් ඔබට මේ ඉදිරි කාරණා පිළිබඳ හෝ මේවා පිළිබඳ හෝ මතු කළගත යුතු තැන් මතු කර ගන්නා ලෙස මතක් කරමින් මගේ ධර්මානුශාසනාව අවසන් කරනවා. ඉතින් ප්‍රශ්න සාකච්ඡාවට ඉඩ අවකාශ සැලසෙනවා. තෙරුවන් සරණයි.
සාදු 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 සාදු. ඉතාමත්ම වටිනා කරුණු රාශියක් අද ඔබවහන්සේ අපට දායාද කළා. ඊළඟට තියෙන ප්‍රශ්න ගැටළු තියෙන දේවල් නිරාකරණය කරගන්න කරුණා කරලා අර අත ලකුණ ඔසවලා මේ ප්‍රශ්න තියෙන ඉදිරිපත් වෙන්න. ඒකලම් මතක් කරන්න කැමතියි. දැන් මේ අපේ මේ 4 වෙනි දේශනාව අද ඊට කලින් දේශනා 3ක් තිබුණා. යම්කිසි කෙනෙකුට ඒවට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණ නැත්නම් ඒ අවස්ථාව දැන් තියෙනවා. ඒක ඔක්කොම YouTube නාලිකාවල තියෙනවා. මුලින් දේශනා තුනත් ඒකත් ඒවට සම්බන්ධ වෙන්න කියලා යෝජනා කරනවා. හොඳයි, එහෙමනම් ප්‍රශ්න තියෙන කට්ටිය ඉදිරිපත් වෙන්න.
වහන්සේ අර නගරයේ ද්වාරය ගැන අපිට මතක් කරලා දුන්න. නගර ද්වාරය වසා තිබුණම නගරය තුළ සිටිනා ගෙවල්ට ආරක්ෂාව තියෙනවා කියලා. එතකොට මට හිතුණා ඒ නගරයේ ද්වාරය සමහරට වසා තිබුණත් අර නගරයේ විශාල වෙන නගරයේ තුළ විවිධාකාර පුද්ගල ජීවත් වෙන පටන් ගන්නවා. එතකොට ඒ අභ්‍යන්තරයෙන් ඇති වෙන හොර මරකම් වලට තවමත් මේ යම් යම් ගෙවල් මේ සිද්ධ වෙන්න පුළුවන්. යම් යම් අයට අභ්‍යන්තරින් කරනවන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අය හොරකම් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ නේද ස්වාමීනාස මේ මන ආයතනේ. දැන් අපි ආයතන සියල්ල වැරුවත් මේ මන ආයතනේ ධර්ම ආයතනේ ක්‍රියාත්මක වෙලා සිදුවන දේ තමයි මම හිතන්නේ අපි බොහෝ දිනක් බොහෝ විට දැන් පීඩා විඳින්නේ. සමහරවිට ආයතන වසාගෙන හිටියා වුණත් දේවල් තුන ඒ කාරණාව පිළිබඳ සානසය සංවර්ධතාවය ඇති කර ගැනීම පිළිබඳව අපිට තවදුරටත් පැහැදිලි කර දෙන්න සානසය
තිරවසන්න. ඇත්තටම සංවරය අසංවරය කියන එක ඇති වෙන්නේ මන ආයතනය තුළින්ම තමයි. ඉතින් මේ අර උන්නාභ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇහැ පංච ඉන්ද්‍රියෝ ඔවුනොවුන්ගේ ගෝචර විෂය අනුභව නොකරයි. කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහෙන් රූප දැක්කට ඒ රූපය පිළිබඳ ආස්වාදයක් හෝ අකමැත්තක් හෝ මේ පංචේන්ද්‍රියන්ගෙන් ඒ චක්කු විඥානයත් එක්ක ඒ කිසිවක් වෙන්නේ නැහැ. ඔවුනොවුන්ගේ ගෝචර විෂය භුක්ති විඳින්නේ නැහැ. එතකොට මේ ගෝචර විෂය කවුද භුක්ති විඳින්නේ? ජවන මනස. මනසින් තමයි මේ හැම එකක්ම ගැට ගහලා ගන්න. එතකොට ආයතන ගැට ගැහිල්ල කියන එකත් මේ මනසින් ගන්න. එතකොට මේ ඔක්කොම ඇත්තට මේ සංවරය අසංවරය කියන එකයි මතක් කරේ මම. මේ මනසින් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ලෝකෙට පේන්නේ එහෙම නෙවෙයි. නමුත් ඒ අපි කාරණා දෙකම දැනගන්න ඕනේ. එකක් තමයි මේ අපි ආයතන පහ ආරක්ෂා කරගත්තත් හිත රැකගත්තේ නැත්නම් මේ ආයතන පහරක හිත රැකගත්තේ නැත්නම් ඒත් කරපු කියපු දේවල් මතක් වෙලා නැවත අපවර ආයතන පහම අසංවර වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ අලුතෙන් උපදින්න තියෙන කෙලෙස් විතරක් නෙවෙයි උපන්න කෙලෙසුත් අපි තුල මේ සුදුසු අවස්ථාව ආවම මතුවලා එනවා. ඉතින් ඒ නිසා මේ කෙලෙස් ඇති වෙන ආකාරය පිළිබඳව ගත්තාම විවිධාකාරයි, විවිධ ප්‍රභේදයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ එක් දේශනා පරයයක් පමණයි මේ. ඉතින් ඒ නිසා මේ අපි අර ලලිත් මහත්තයා මතක් කරා වගේ මේ ආයතන 6 ගැන කතා කරාට, සංවරය ගැන කතා කරාට මේ සියල්ල වෙන්නේ මනසින්. ඉතින් ඒ නිසා කෙනෙකුට හිත රැක ගන්න පුළුවන් නම් මේ සියල්ල රැකෙනවා. ඉතින් කෙනෙකුට එහෙම කෙලින්ම හිත රැක ගන්න බැරි නිසා කෙනෙකුට කියනවා ඔබ මේ ඇහැ සංවර කරගන්න කියලා. කන සංවර කරගන්න කියලා. එතකොටත් වෙලා තියෙන මේ කන සංවර කර ගැනීම කියන එකෙන් ඇත්තට සංවරය අසංවරය තියෙන්නේ හිතේ නිසා ස්වභාවයෙන් මේ හිත රැකෙනවා. ඉතින් ඇත්තරම මේ කෙලින්ම හිත රැක ගන්න බැරි නිසා තමයි භික්ෂුන් වහන්සේලාට මේ තරම් ශික්ෂාපද ටික පැනෙව්වේ. බුදුරජාණන් වහන්සේගේ මුල් කාලයේදී ශික්ෂාපද කිසිවක් පනවලා තිබුණේ නැහැ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලාගේ ඒකම අරමුණයි තිබ්බේ නිවන් දකින්න ඕනේ කියන අරමුණ පමණයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා සීල සමාධි ප්‍රඥාම වැඩුවා. පිරුවා. එනිසා ශික්ෂාපද අවශ්‍ය වුණේ නැහැ. නමුත් පසුව ශාසනයට භික්ෂුන් වහන්සේලා පැමිණෙන්න නොඑක් අදහස් තියෙන භික්ෂුන් වහන්සේලා පැමිණෙනකොට අදහස් වෙනස්, ක්‍රියාකාරකම් වෙනස්, කෙලෙස් ගලාගෙන එන්න පටන් ගත්තා. අන්න ඒ නිසා මේ හිත රකින්නවා කියන එක හැමෝටම කරන්න බෑ. විවිධ කෙලෙස් තියෙනවා. ඒ නිසා මෙයාලගේ හිත රකින්න ඕනේ උපායක් බුදුරජාණන් වහන්සේ පෙන්වවා මේ ශික්ෂා පද ටිකින් ආරක්ෂාවක් දාලා. ඉතින් ඒ වගේ කෙනෙකුට මේ යථාර්ථය කොමන ආකාරය වුණත් කෙනෙකුට ඒ යථාර්ථය කෙලින්ම අවබෝධ කරගන්න බැරිවීම නිසා එයාට කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට ඒ පහසු ආකාරයෙන් මේ කෙලෙස් යටපත් කරගෙන ඉදිරියට ඇවිල්ලා ඉතින් එයාට අන්තිමයට එයාට අවබෝධයක් වෙනවා. මේ හැම දෙයක්ම එන්නේ අවිද්‍යා ස්පර්ශයෙන් යුක්තව ඇති කරගන්න කල්පනාවන් නිසා, චේතනාවන් නිසා, මිසක් මේ ඇහැ කනනාසය දිව ශරීරවත් රූප ශබ්ද ගන්ධ ආදී මේවාලවත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ නෙවෙයි සැප දුක් ගලාගෙන ඉන්නේ තමන්ගේ අවිද්‍යා සහගත මනස නිසායි කියලා තමන්ට වැටහෙනවා. අර සූත්‍රයක් තියෙන්නේ එක්තරා මේ මට කවුද බ්‍රාහ්මණෙක්ද ගෘහපති කෙනෙක්ද භික්ෂුන් වහන්සේ නමක්ද අහන්නේ. දැන් ඒක සූත්‍ර දෙක තුනක් තියෙනවා. ඒකේ පෙන්වන්නේ අර ශ්‍රත් කළු ගුණයිකුයි සුදු ගුණයිකුයි බැඳලා ඉන්නවා. ඉතින් කෙනෙක් කියනවනම් මේ කළු ගුණා සුදු ගුණාගේ බැඳලා, සුදු ගුණා කළු ගුණාගේ බැඳලා කියනවනම් ඒක මනාකොට කීමක් නෙවෙයි. ඇත්තටම බන්ධනේ වුනේ මොකද්ද? මේ දෙන්න බැඳලා ඉන්න රැහන තමයි බන්ධනේ වුනේ. ඒ වගේ ඇහැ රූපයට බන්ධනේ නෙවෙයි, රූපය ඇහැට බන්ධනයක් නෙවෙයි, කන ශබ්දයට බන්ධනයක් නෙවෙයි, ශබ්දයේ කනට බන්ධනයක් නෙවෙයි. මේ නිසා යම් චන්ද්‍රාගයක් උපදිනවා නම් අන්න ඒක තමයි බැඳීම කියලා පේනවා. ඉතින් මෙන්න මේ කාරණාව ධර්මයේ තේරෙන්න වටහා ගන්නකොට ඔහුට ඒ නුවණින් සංවර වීම හරි පහසුයි. නමුත් ඒක ඇති වෙනකන් අපිට මේ විදිහට තමන් පහසු තැලින් සංවරභාවයේ උපාය සීලව ඇති කරගෙන මේ විදිහට පූර්ව භාග ප්‍රතිපදා තුලින් තමයි පැමිණෙන්නේ. දෛතරවන් සමයි.
මයි ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන ස්වර්ණ මහත්මිය.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස මේ අපි අහලා තියෙනවානේ දේශනාවක් කර වජිරමේනින් වහන්සේ දේශනා කරන දුක්කම ඉපදිලා දුක්කම පැවතිලා දුක්කම නිරුද්ධ වෙනවා කියන.
ඔව්.
ඒ දේශනාවේ ස්වාමීන් වහන්ස දැන් එතනදී කියන්නේ සඳහන් කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳවද? ඒ කියන්නේ ස්කන්ධ දුකම නිරුද්ධ වෙනවා කියන එකද? නැත්නම් දැන් අර ස්වාමීන් වහන්සේ අද දේශනා කරේ අසුචි ඉපදිලා අසුචිම කාල අසුචිම නැති වෙන ඒ පැත්ත නෙමෙයි නේද එතන විස්තර
කරන්නේ? මාතේ සූත්‍රේ චුට්ටක් මතක නැහැ, මේ ටිකක් බලන්න ඕනේ. නමුත් මේක දෙපැත්තටම කියන්න පුළුවන්.
දැන්
දෙපැත්තටම කියන්න පුළුවන්. රහතන් වහන්සේ කියන තැනත් කෙනෙකුට ඇත්තට මේ ඒ අවබෝධය හරි වෙන්න ඕන එක තමයි. කෙනෙකුට ප්‍රතිපදාව තුලත් තමන් දැනුම ඇති කරගන්න ඕනේ මේ දුකක්ම උපදිනවා, දුකක්ම හට ගන්නවා, දුකක්ම නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් අර මොකද්ද මේ සූත්‍රයක් තියෙන්නේ මට ඒක නම එකපාරක් මතක් වෙන්නේ නැහැ. මම සත්වයේගේ පුද්ගලයේගේ විනාශයක් හෝ පහළවීමක් මං කිසි කලක දේශනා කරේ නැහැ. දුකේ හට ගැනීම, දුකේ පැවැත්ම, දුකේ නිරුද්ධයයි මම අදත් හෙටත් දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වවතාලා. ඉතින් ඒ වුණා. ඒ නිසා ඒක තමයි ඇත්ත. අපි ඇහෙන් රූපයක් දකිනකොට අපි යමක් පේනවා ඇහෙනවා කියන හැම තැනම දුක් වූ ස්කන්ධ ටිකක් පහළ වෙන්නේ. ඒ නිසා ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ මේ දුකක් හටගත්තේ. දුකක් නිරුද්ධ වුණා කියන වැටහීමයි අපි ප්‍රතිපදාව තුලත් තියෙන්න ඕනේ. ඒ ප්‍රතිපදාව අවසන් වෙලා රහත් වුණන් පස්සේ ඒ රහතන් වහන්සේට එළඹ සිටින නුවණත් අන්න ඒකයි. පුද්ගලයෙක් ඉපදෙනවා නිරුද්ධ වෙනවා නෙමේ, දුකක් හටගන්නවා දුකක් නිරුද්ධ වෙනවා. කුමක්ද දුක? මේ අනාත්ම වූ ස්කන්ධයන්ගේ පහළවීම හා නිරුද්ධ වීම කියන එක.
එතකොට සවන්නාස එතර දුකේ පැවැත්ම කියන්නේ විපරිණාම දුක කියන එකද?
ආ ඔව් ඒක ගන්න පුළුවන්. දුකේ පැවැත්ම කියන්නේ ඒ අතර තියෙන පැවැත්මනේ. එතකොට ඒක අපිට මේ විපරිණාමයේ දුක පැවැත්ම කියන එක ක්ෂණිකව ගන්නත් පුළුවන්, සන්තතියක් වශයෙන් ගන්නත් පුළුවන්. බොහෝ විට අපිට අර ක්ෂණිකව ඇති වෙන ඒ පැවැත්ම කියන එක හම්බෙන්නේ නැහැ. අපි පරමාර්ථ වශයෙන් සියුම්ම ගත්තාම මේ මොහොතක් පාස හටගෙන නිරුද්ධ වෙන බව අපිට ග්‍රහණය කරගන්නත් බෑනේ. නමුත් ඇත්තටම මේ කෙලෙස් හටගන්නේ හා ඇතිවීම නැතිවීම අපිට ගෝචර වෙන්නේ මේ සන්තතියක් තුළින්. ඉතින් ඒ නිසා මේ ඒ මට්ටමින් දැනගත්තාම ඇති. එතකොට ඇත්තටම අපි කෙනෙක් ඒ ඇහැ පරිහරණය කරනවා කියන්නේ රූපය ඇසුරු කරනවා කියන්නේ මේ දුක පරිහරණය කරනවා කියන
එක.
ඉතින් එතකොට තමන් දැනගන්න. එතකොට අපි සලායතන නිරෝධය ආයතන නිරෝධය කියලා කියන්නේ මේවා අපි නැති කරලා ඉනවා නෙවෙයි. ඒවා නැති වෙනව නෙවෙයි. ඒවා නිසා ඇති වෙන රාග දේශ මොහෙන් වැළකීලා ඉන්නවා. එයාට ඇහැට රූපයක් දැක්කට ඇහැගේ පැවැත්ම තිබ්බට ඒ නිසා කෙලස් ගලාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා එයා දන්නවා රූපයක් පේනවනම් මේ දුකක් හටගෙන කියලා. ස්කන්ධ ටිකක් බහල වෙලා කියලා.
පැහැදිලි සම්මාද. බොහොම පිං සම්මාද. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නේ යෝෂි මහත්මිය ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස මට ඉන්ද්‍රිය සංවරය ගැන ප්‍රශ්නයක් තියෙනවා. අද ස්වාමීන් වහන්ස කලින් කිව්ව අවස්ථාවක අර සතුන් හය දෙනෙක් රහන් වලින් ගැට ගහලා කෙලවර කණුවකට වැඳලා තියෙන අවස්ථාව ස්වාමීන් වහන්ස ඒ වෙලාවේ අර කණුව මේ උපමාවට ගන්න සතියට නෙමෙයිද ස්වාමීන් වහන්ස?
ඔව් ඔව්.
දැන් ඒ වෙලාවේ ස්වාමීන් වහන්ස දැන් මේ මොන සතෙක් කොයි පැත්තට ඇද්දත් ඒ සතාට යම්තාක් දුරකට යන්න පුළුවන්. හැබැයි අර සීමාව ඉක්මවලා යන්න බෑ සතිය නිසා, කණුව නිසා.
ඔව්.
දැන් මේ ස්වභාවය ස්වාමීන් වහන්සේ හිතේ තියෙන ස්වභාවයකට සමාන කරන්න පුළුවන්ද? දැන් අපිට යම් ආකාරයක සමාධියක් තියෙනවා නම් සිතේ නිතරම දැන් අපේ ඉන්ද්‍රියන් හරහා අරමුණු ලැබිලා හිතේ ස්වභාවය වෙනස් වුණාට ගොඩක් වෙනස් වෙන්න බෑ. වෙනස් වෙනකොට සතිය ඉපදිලා ඒක බිඳෙනවා. එහෙම ස්වභාවයකට උපමා කරන්න පුළුවන් ස්වාමීන්
වහන්සේ. ඔව් අනිවාර්යෙන් ඒක තමයි ඇත්තටම මෙතන අර්ථ ගන්නවා තියෙන්නේ. ඉතින් මේ අපි සිහිය පුහුණු කරපු කෙනාට එයාට යම් වෙලාවක මේ සිහිය අතහැරීම නිසා හෝ ඒ අරමුණක් නොහිතපු විදිහට පැමිණෙනකොට එයාගේ හිත සිහියෙන් අතහැරිලා ඒ අරමුණ ඔස්සේ යන්න පුළුවන්. හැබැයි අර සිහිය පුරුදු කරපු කෙනාට ඒක අර්ථයෙන්ම වැඩි දුර යන්න බෑ. එයා සතියෙන් දැන් අසිහියට පත් වුණා නේද? අර කෙලෙසයක් එනකොට, රාගයක් තරහක් එනකොට විශේෂයෙන් මේක දැනෙනවා. ඒක ස්වභාවයක්. මොකද අපි බොහෝ විට මේ කෙලෙස් යටපත් කරගෙන ජීවත් වෙන කෙනාට, කෙලෙස් වලින් මිදිලා තැන්පත්ව ඉන්න කෙනාට කෙලෙසයක් හටගන්නකොට ඒ පීඩාව, විසිරුණුකම හොඳට හිතට දැනෙනවා. අන්නේ දැනීමත් එක්ක નિરાයාසයෙන් සතිය උපදිනවා. මේ තමන් තුළ කෙලෙසයක් හටගත්තා නේද කියන එක ඒ වෙහෙස පීඩාවත් එක්ක එයා තේරුම් ගන්නවා. අන්නේ තේරුම් ගත්ත ගමන් එයාට සතිය පිහිටනවා. ඉතින් ඒ නිසා මෙහෙම ගිහිල්ලා සමහර විට මුල් කාලේ වැඩි දුරක් යනවා. ගියාට ආපහු ගන්නවා. මේක ටික අඩුවෙලා ගිහිල්ලා යම් කාලයක් යනකොට සිහිය අතහැරෙනකොට පයින්කොටම සිහිවත් වෙනවා. දැන් තමන්ගේ හිත විසිරුණා නේද? මේ හිත පිටපැන්නා නේද කියන එක සිහියෙන් අවබෝධ කරලා දෙනවා. ඉතින් මේක මේ තමන්ගේ හිත කියන එක ඒ විදිහට පුරුදු පුහුණු කරගෙන එනකොට මේ හිතට කෙලෙසයක් එනකොටම දැනෙන ස්වභාවය ඒක નિરાයාසයෙන් ඇති වෙන දෙයක්. දැන් අකුසල් තුලම ඉන්න කෙනාට එයාට තීන මිද්දයක් ආවද, විසුණුකමක් ආවද, තරහක් ආවද කියන එක පේන්නේ නැහැ. ඇයි එයා කෙලෙස් ගොඩේ ඉන්නේ? හරියට උපමාවක් කියන අපිරිසුදු කිලිටු වස්ත්‍රයක තවත් කිලිටියක් ඇති වුණා කියලා ඒක පේන්නේ නැහැ. නමුත් සුදු පාට වස්ත්‍රයක, පිරිසුදු වස්ත්‍රයක පැල්ලමක් කුඩා කිලි ටිකක් දෝවිල්ලක් වැටුණත් මේක හොඳට පේන්න ගන්නවා. ආන් ඒ වගේ තමයි පිරිසුදු කෙනෙක් හිත පිරිසුදු කරමින් යන කෙනාගේ හිතට කෙලෙසයක් ආව ගමන් ඒක දැනෙනවා. දැනුන ගමන් එයාට සතිය උපදින එක ස්වභාවයෙන්ම වෙනවා. හොඳයි, තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නේ එන්ඩොන් මහත්මිය ඉදපත් කරන්න.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොමකින් මේ හැමදාමත් අපිට මේ සූත්‍රයට අදාළ තවත් සූත්‍ර බොහොමයක් එකතු කරගෙන බොහෝ කාල වේලාවක් මිඩංගු කරගෙන ඔබ වහන්සේගේ භාවනාවේ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න තියෙන කාලය මිඩංගු කරගෙන අපි මේ කරන සත්කාරයට බොහොම කුසලත්වේ ස්වාමීන් වහන්සේ. මේ අර ප්‍රත්‍යවේක්ෂා කරන ටිකේදී බුදුරජාණන් වහන්සේ චීවර පිණ්ඩපාත ගිලානපච්චය ඒ ටික තමයි කියලා තියෙන. හැබැයි අර දීඝනක සූත්‍රය වගේ ගත්තොත් ස්වාමීන් වහන්සේ දීඝනක සූත්‍රයේ විස්තර කරනවා මෙන්න මෙහෙම, මේ කායෝ රූපී චාතු මහා භූතිකෝ මාතාපෙත්තික සම්භවෝ කියලා කියලා. ඊට පස්සේ ඕදන කුම්මා සූපචය, ඒ කියන්නේ ආහාරෙන් යැපෙනවා කියන කෙනෙක්. ඊට පස්සේ අර අනිච්චු අනිච්චුච්ච දාන අනිච්චුච්ච ජාදන පරිමද්ද, ඒ කියන්නේ අර පිරිමැදීමෙන් එහෙම මම මේ හදන්නේ. මේ සාමාන්‍ය ශරීරය පවත්නකොට ඒක පිරිමැද්දලා සම්බාහනය කළා එහෙම කරන්න ඕනනේ. දැන් අපි මේ අසුබේ එහෙම වඩනකොට මේක නොදකින් නොදෝමකින් මේක ගන්න දෙයක් නැහැ කියලා අර ඒක නෙග්ලෙක්ට් කළා දාන ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අසුබේ මෙනෙහි කිරීම තුළ. හැබැයි මේක අර බරකරත්ය වගේ මේකත් දැන් මේ ධර්මයේ වැටහෙනකන්වත් මේක ගැටගහගෙන යන්න ඒක සම්බාහනය කළා ඒ වගේ ඒක පිරිමැදලා එහෙම මේව කරනවනේ. දැන් අන්න ඒ වගේ දෙයක් අර දැන් ලිමිට් එක ඉක්මවල ගියොත් එහෙම ඔය තියෙන දේවල් ඔය ආලේපන ගාලා එහෙම මේව කරලා අපි මේව කරන්න ගියොත් එතන ඕව යනවා වගේ. එතකොට එහෙම නොකල හිටියොත් මේක ඉක්මනටම අර බරකරත්ය වගේ මේ වියකිලා. අපි කොහොමද දන්නේ ඒ වගේ තැනක ස්වාමීන් වහන්සේ මේ ප්‍රායෝගිකව ශරීරය පිළිබඳව, ශරීරයේ දැන් මාංශපේශීන් පිළිබඳව, සම්බාහනය පිළිබඳව අපි කොහොමද මේ ධර්මයේ පුලින් දකින්ද ඒ වගේ දෙයක් කියලා දෙනවා නම් බොහොම පිංසම්.
හොඳයි හොඳයි. බොහොම ඒකාලෝචිත ප්‍රශ්නයක්. ඉතින් සමහර අයට මේක වරදවා තේරුම් ගන්නත් පුළුවන්. මොකද කෙනෙකුට ඒ අසුබය හරීමේ ප්‍රත්‍යවේක්ෂා පිළිබඳව බලලා එයා ඉතින් මේ ආහාරය පිළිබඳව පිළිකුලක් ඇති කරගෙන ඒවා පිළිබඳව සමහර විට නොසතුට ඇති වෙන්නත් පුළුවන්. ඇඳුම් පැළඳුම් පිළිබඳව ඉතින් මොකටද මෙහෙම ලස්සනට අඳින්නේ වැඩක් නැහැනි කියලා එයා නොමනාකොට ඇඳගෙන පෙරවගෙන ගියොත් ඒකත් නින්දාවට ලක්වන දෙයක්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට පවා පෙන්වේ මනාකොට අඳින්න පොරවන්න. ඉතින් මේකේ සිවුරු ඒ අඳිනේවා හොඳට පණු ගහන්න මනාකොට වසාගෙන පොරවගෙන පිළිවෙලට අඳින්න කියලා මේවා මේ මනා පැවැත්ම පිළිබඳව පෙන්වනවා. ඉතින් ඒ නිසා මේ ඇඳුම් පැළඳුම් අපි හොඳ ඇඳුම් පිරිසිදු ඇඳුම් අරගෙන අඳින එකේ කිසි දෝෂයක් නැහැ. ඒක අපි කළ යුතුයි. ඉතින් ඒ නිසා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ දේවල් අඳින්නේ, කොමක් සඳහාද කියන කාරණාව අපි ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම නැතිවුනොත් එයා ඒ ඇඳුම් හොයන්නේ ගවේෂණය කරන තමන්ගේ මානය, ලෝභය, රාගය ඇති වෙන ආකාරයකට මිසක් තමන්ගේ අවශ්‍යතාවය සඳහා නෙවෙයි. ඒ නිසා ඇත්තටම මේ ශාසනයේ තරම් මේ ඇඳුම් පැළඳුම් හා සේනාසන මේවා පිළිබඳව ශික්ෂාපද පනවපුවක් කොහෙවත් නැහැ. ඉතින් ඒ වගේ භික්ෂුන් වහන්සේලාට ඒවා කෙස් රවුල් බානේවා, නියපුතු කපණේවා, සිවුරු පිළිබඳව මනාකොට ඒවා කරන්න පැහැදිලි නැති වෙන ආකාරයෙන් කරන්න. හැබැයි කුමක් සඳහාද කරන්නේ කියන එක තමන් දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසාර කිව්වේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ අපි ඇත්තටම ඒවා අපි නැති කරලා අයින් කරලා අඩුවෙන් පාවිච්චි කරන එක නෙවෙයි. රජ කෙනෙක් තුල අල්පේච්ඡතාවය තියෙන්න පුළුවන්. සමාජයට හිඟන්නතු අල්පේච්ඡතාවය නැති වෙන්න පුළුවන්. ඉතින් ආන් ඒ වගේ මේ තමන් මේවා එපා කියන එක නෙවෙයි කිව්වේ. ඒ නිසා අපි හැම වෙලාවෙම මේවා ඒවා අපි ඇඳුම් පැළඳුම් අඳිනවා හොඳට පිරිසුදුව හොඳ දේවල් අඳින්න ඕනේ. තම්බත් තැනකට යනකොට ආහාර පානවත් තමන්ගේ ජීවනෝපායට සරිලන විදිහට අපි මේ රස තෘෂ්ණාව ඇති කරනවා කියලා අපි ආහාර හොඳ දේවල් නොගෙන ඉන්න එක නෙවෙයි මෙතන කියන්නේ අපි ඒක වරදවා තේරුම් ගන්න හොඳ නැහැ. අපිට තමන්ගේ ආර්ථිකයට ගැළපෙන විදිහට හොඳ ආහාර පාන පෝෂණ දේවල් අරගෙන ඒවා භුක්ති විඳා කියලා කිසි වරදක් නැහැ. ඒකේ ප්‍රණීත භෝජන කියලා බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පෙන්නලා තියෙන වෙනම කොටසක් ප්‍රණීත භෝජන. සප්පි නවනීතං තේලං මදුපානිසං මංචෝ මස්සං කීරං දදී කියලා මේ විදිහට මේ ප්‍රණීත භෝජන හැටියට පෙන්නලා තියෙනවා. ඒවා දෙන කෙනාට මේ මේ වගේ ආනිසංස තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. නමුත් ඒවා අපි පාවිච්චි කිරීමේදී ඒ දේවල් අපි තේරුම් ගන්න ඕන කුමක් සඳහාද? මේ නිසා තමන්ගේ තුල නෝපන් ලෝභය ආසාව කෑදරකම එනවද? මේ නිසා අපේ ශික්ෂාපද බිඳෙනවද? බොරු කියනවා, කේලම් කියනවා, සත්තු මරනවා කියන මේ ශික්ෂාපද බිඳීමට යනවද? අන්න ඒක සුදුසු නැහැ. ඉතින් ඒ නිසා අන්න ඒ අපිට අවශ්‍ය වෙන්නේ ඇයි මේවා පරිහරණය කරන්නේ කුමක් සඳහාද කියන කාරණාව නුවණින් දැනගට මේ සියලු දේවල් පාවිච්චි කරා කියලා වරදක් නැහැ. ඉතින් කෙනෙකුට මේ වගේ වැලකිලා ඉඳීම තුළ මේ දේවල් පාවිච්චි කරන්න යෑමේදී මට මේ කෙලෙස් වලින් අමාරුයි ආරක්ෂා වෙන්න කියලා දැනගෙන කෙනෙක් එකම ආකාරයට අපිටම ඇඳුම් කියන කෙනෙක් එයාගේ පහසුවට හා ඉතරයි ගන්න සුදු ඒවාම අඳිනවා. ඉතින් ඒකේ අර විවිධත්වයක් විචිත්‍රත්වයක් පේන්නේ නැහැ. කෙනෙකුට උස් පහත්කමක් පේන්නේ නැහැ. බොහොම හොඳයි. ඉතින් ඒක සුදු කියන එක කාගේත් ගෞරවයට පාත්‍ර වෙන එකක්, පිරිසුදුභාවය ඇති කරන එකක්. ඉතින් එහෙම වෙන්න පුළුවන් නෑ. තව කෙනෙක් ඉතින් එයාට ඉතින් මේ තියෙන විදිහට පිරිසුදුව සකසා දෙනවා. ඒකේදී තව කෙනෙක්ගේ කෙලෙස් ඇවිස්සෙන්නේ නැති විදිහට ඒ දේවල් කරන්න, තමන්ගේ කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන මේ කාරණාවෙ මුල් වෙන්නේ හැම වෙලාවෙම තමන්ගේ චේතනාව දිහා බලන්න ඕනේ අපි. ආන්න ඒ අනුව කුමක් සඳහාද මේ දේවල් අපි උපයෝග පරිභෝග කරන්නේ කියන කාරණාව තමයි හැම වෙලාවෙම හිතේ තියෙන්නේ. හොඳයි, තරවන් සන්නය.
බොම්පින් සමින්වන්සත් ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තරවන් සන්නයි.
සන්නස ඔබට අසු වෙලාවක් තියෙන නිසා මම මේ මතක් වෙනස සන්නස විතක්ක සංඨාන සූත්‍රය.
ඔව්.
විතක්ක සංඨාන සූත්‍රයයි දැන් එතනක් තියෙන්නේ හිතරේන විතර්ක අපි පාලනය කර ගැනීමේ විවිධ ක්‍රම එතන මම මතකයට අපට උගන්වන්නේ. ඒකට මෙතන තියෙනවා මේ අපේ සබ්බාස සූත්‍රයේ තියෙන ආශ්‍රව දුරු කිරීම සම්බන්ධයෙන්.
ඔව්.
ඔබ අන්තට කර්මාවලිය පුළුවන් දෙයක් පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඒ දෙක අතර වෙනස සන්නස.
එතන ආනන්ද මහත් ඇත්තරම වෙනස කියලා කියන පරයයන් දෙකක් විතරයි. එතන මේ ආශ්‍රව කියන නම මූල කියන නමින් පෙන්වලා තියෙනවා. මහන්නේ යම් ආකාරයෙන් හැසිරෙන කෙනාට ලෝභ සාගත හෝ දේශ සාගත හෝ මෝහ සාගත හෝ විතරකයක් උපදින්නේ නම් ඔහු ඒ අකුසල විතරකේ නැති කිරීම සඳහා අන්‍යෝ කුසල නිමිත්තකට හිත මාරු කරන්න කියනවා. ඉතින් මෙතකොට මේ කියන්නේ තමන් තුළ ලෝභයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් ඇති වුණොත් කියලා මේ මූල වශයෙන් තමයි එතන කෙලෙස් ටික පෙන්වන්නේ. මෙතන කෙලෙස් ටික පෙන්වන්නේ ආශ්‍රව වශයෙන්. කාම ආශ්‍රව කියන්නේ මතන ලෝභය. ඊට පස්සේ භව ආශ්‍රව කියන්නේ ඒත් ලෝභයම. එතකොට මෝහය කියන එක අතන අවිජ්ජා ආශ්‍රවය කියලා පෙන්වනවා. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ පරයායන් දේශනා ටිකක් පමණයි එතන තියෙන්නේ. නමුත් ඒ උපදින කෙලෙස් මේ දෙකම ඔක්කොම එකට සමානයි. මේ ඔක්කොම ඕනෝන්ට බහලන්න පුළුවන්. නමුත් අර කෙනකෙනාගේ ග්‍රහණය කර ගැනීම, අවබෝධය, පහසු වීම හා සමහර විට තේරුම් ගැනීමේ පහසුව, මේ කෙනකෙනාගේ ඉන්ද්‍රිය ස්වභාවයන්, මේ දේවල් බලලා තමයි බුදුරජාණන් වහන්සේ මේ නොඑක් සූත්‍ර න්‍යායන් පෙන්වලා තියෙන්නේ. නමුත් අර අතන අපිට විතක්කසංඨාන සූත්‍රයේ මූල විදිහට පෙන්වනවා කෙලස් ටික, මෙතන ආශ්‍රව විදිහට පෙන්වනවා. තව තැනක සංයෝජන විදිහට පෙන්වන්න පුළුවන්. තව තැනක උපාදාන විදිහට පෙන්වන්න පුළුවන්. හැබැයි මේ එකම කෙලස් ටික හිත කිලිටි කරන අකුසල් ධර්ම ටික තමයි මේ ඒ විවිධ න්‍යායන් වලින් පෙන්වන්නේ. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සෝනස් බොහොම පැහැදිලි. තව ප්‍රශ්න දෙකක් දැන් ඇවිල්ලා තියෙනවා මේ උදේ අමරණ මහත්මයා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්, තෙරුවන්.
ඔබ වහන්සේගේ දේශනාවේදී අර පැහැදිලි කරා වගේම අර භාවනාවේදී අර කෙලෙස් යටපත් වෙලා ඊට පස්සේ අර මැකිට්ටහම ඒ කෙලෙස් යටපත් වීම නැත්තුව අර කෙලෙස් මතුවෙන්න තියෙනවා. ඒ වෙලාවේ අර ආයතන සංවරය එහෙම භාවනා කරලම් බෑ ආයතන ආයතන පුහුණු කරන්න කියලා ඔබ වහන්සේ දේශනා කරානේ අර සංවරය පොඩ්ඩක් විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. ඒකෙන් අදහස් කරන්නේ ඇහැ ගැන රූපය ගැන වෙන වෙනම අපි ඒව ගැන මානසිකාර කරලා ඒව අවබෝධ කරගන්න එකද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විතර පැහැදිලි කරන්න පුහුණු වීම ගැන තෙරුවන් සර්.
එකක් තමයි මේ පුහුණුව කියන එක අපිට විවිධාකාරයෙන් කරන්න පුළුවන්. මේ ආයතන හය පිළිබඳව සිහිය තියාගෙන දැන් අපිට අර මුලින් මේ ඇහැ පිළිබඳව මනාවකට දැනගෙන රූපය කියන්නේ මොකද්ද කියලා මනාවකට දැනගෙන දැන් ඇහැ උපකාරී කරගෙන පේන්නේ වර්ණ සටහනක් පමණයි. දැන් මම ඇහෙන් බලලා පුද්ගලයෙක් ගෙවල් දොරවල් අඹ දරුවන් කියලා කටයුතු කරනවා නම් හිතනවා නම් මේක සම්පූර්ණ වැරදි. මේ තමයි තමන් අවිද්‍යාව සහගතව ගත්ත විපරිත අදහස් ටිකක්. නමුත් මෙතන ඇත්තටම ඇහැ මුල් වෙලා පේන්නේ හුදු වර්ණ සටහනක් පමණයි. ඒකද සත්වේ පුද්ගලයෙක් නොව මහ භූත නිසා පහළ වෙති හුදු චිත්‍ර මාත්‍රයක් පමණයි කියලා මේ විදිහට කෙනෙක් සලකාගෙන අර ඇහැ රූප බැලීම නිසා එන කෙලෙස් නැති කරගන්නත් පුළුවන්. සමහර කෙනෙකුට එහෙම අමාරු කෙනාට ඇත්තටම මේ හිත නිකන් ඔහේ අතහැරලා තිබුණාම තමයි මේ ආයතන ඔස්සේ හිත දුවලා කෙලෙස්සෙන්නේ. ඒ නිසා කෙනෙකුට පුළුවන් ඒ තමන් කරන කටවිත්ත හැම වෙලාවෙම කමටහනකින්ම කරන්න. කෙනෙක් අපි කියමුකෝ වත් පිළිවෙත් කරන වෙලාව ගෙදර දොර අතුපාතු දානකොට තමන් මෛත්‍රී භාවනාව හෝ බුදු ගුණ භාවනාව හෝ එහෙම නැත්නම් තමන්ගේ පුරුදු කරපු අසුභ භාවනාව කියන මේ කමඨහනක් මෙනෙහි කර කර ඉදේ කරන පුළුවන් ඒක කරන්න. හැබැයි ඉතින් සමහර අය කියනවා එහෙම කරන්න බෑ කියලා. නමුත් මම කියන්නේ එතනදී කෙනෙකුට මේ අතුගානකොට තමන්ට කරන්න කියන්න තියෙන වැඩ කරපු දේවල් පිළිබඳව හිත හිතා සිහි කර කර කරන්න පුළුවන් නම් ඇයි එයාට මෛත්‍රී භාවනා කර කර කරන්න බැරි? එයාට පුරුදු පුහුණු වෙලා නැතිකම නිසා, එයාගේ හිත විසිරුණුකම නිසා මිසක් බැරිකමක් නෑ. නීවරණ සහිත මනසකිනුත් අපිට ඒ වැඩේ විවිධ දේවල් හිත හිතා කරන්න පුළුවන් නම් මේ එකඟ වූ සිහියති මනසකින් කෙසේ කරන්න බැරිද? ඒවා මනාකොට කරන්න පුළුවන්. ආන්න ඒ නිසා කෙනෙකුට පුළුවන් ඒ විදියට කල්තියා හිත කමටහනක් තුල පවත්වාගෙනම කරන්න පුළුවන්. ඒක කරන්නත් පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට පුළුවන් ඒ කර්තව්‍යයට සිහිය තියන්න. දැන් අපි අර සක්මන් කරනකොට පියවරට සිහිය තියනවා. දැන් අපි ආනාපාන සතියෙත් කරන්නේ හුස්මට සිහිය තියෙන ආස්වාසේ ප්‍රාස්වාසේ අපි හුස්ම කියන එක අපි සමහර විට දන්නේවත් නැතුව ගත් එක කෙනෙක් මේ හුස්මම උපකාර කරගෙන සතිය පුරුදු කරනවා. එතකොට එයා හුස්ම ගන්න එකත් සිහියෙන් කරනවා නම් එයාගේ අනිත් ක්‍රියාකාරකම් වලට සිහිය නැතුව කරන්න බැරිකමක් නැහැ. ඒ නිසා මෙතන අදහස් කරේ අවධානය කියන එක. මෙතන මුලින් ප්‍රඥාව කියන එක කෙනෙකුට අමාරු නම් මුලින් සතිය විතරක් පදනම් කරගෙන හැම වෙලාවෙම අපි ආහාර ටික ගන්නකොට ආහාර ටික කෑම ගන්නකොට ආහාර පිසිනකොට ආදී ගමනක් විමනක් යනකොට බව හොඳ අවධානෙන් සිහියෙන් ඒ ක්‍රියාව තුළ තමන්ගේ සතිය තියාගෙන කරනවා. අපි කියමුකෝ මම වතුර ටිකක් බොන්න. ඒ වතුර ටිකක් බොන්න හිතෙනකොට ඒ බව හොඳට සිහියෙන් දන්නවා. තමන් ගිහිල්ලා කෝප්පේ ගන්න බව, කෝප්පේ අරගෙන වතුර එක ගන්න බව, වතුර එක අපි මුවට අරගෙන බොන බව මේ ඔක්කොම දැනුම් සහිත සිහි ඇතුයින් තමයි කරන්නේ. මේ හැම ක්‍රියාකාරකම ටික 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 පුරුදු වෙනවා. මුලින් අපි සියුම් සියුම් මේවට කඩා ගන්නේ නැතුව රළුව රළුව අරගෙන කොටස් වලට කඩාගෙන පුරුදු වෙනවා. ඉතින් එතකොටත් වෙන්නේ ආයතන ටික සංවර වෙන එක. එතකොට ඒ ආයතන පරිහරණය කරනවා. ඒ වගේම මේ ආයතන අර මුලින් කිව්වා වගේ ආයතන පිළිබඳව දැනගෙන අපිට සිහියෙන් යුක්තවම තමන් ඇහැ පරිහරණය කරනකොට ඒ ආයතන පිළිබඳව අවබෝධ කරගෙන පුළුවන්. ඉතින් අර මුලින් ඒ ආයතනේ ඇහැ කියන්නේ අපි හැම වෙලාවෙම මම මගේ කියලා ගත්තු පුරුදු හිතක් තියෙන කෙනෙකුට එකපාරම ඒක ඇහැ මම මගේ නෙවෙයි කිව්වට ඒක හරියන්නේ නැහැ. ඒක අමාරුයි. ඉතින් ඒක භාවනාවකින් හොඳට තේරුම් ගත්තොත් මේ ඇහැ කියන්නේ මේ සතර මහා ධාතු ටික. ඒතකොට කෝකටද මම කියන්නේ කියලා මේ විදිහට යා මෙනෙහි කරලා කරලා විමසලා පරේසණේ කරලා ඒ සත්‍ය ඥානෙ මතු කරගත්තන් පස්සේ පුළුවන්. ඒ බැරි කෙනාට අර වගේ ඕලාරික තැන් වලින් පටන් ගන්න පුළුවන්. කමටහනකින්ම අපිට ඒ කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් අර කරන වැඩේට සිහිය තියාගෙන ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්. ඉතින් කොයි ආකාරයෙන් කරත් අපිට අවශ්‍ය වෙන්නේ සංවරය කියන එක. ඒතකොට මේ සංවරය මේ සතිය විවිධ ආකාරවලින් මතු කරගන්න එකයි මෙතන කරන්නේ. ඉතින් මේ හැම එකකින්ම අපි ජීවත් වෙනවා කියන්නේ මේ ආයතන හය පරිහරණය කිරීමනේ. ඒ නිසා අපි ජීවිතේ කුමන කුමන හෝ කොටසකට සතිය යොදා ගන්නවා කියන්නේම ඒ ඒ ආයතනය අනුව රැකෙනවා කියන එක. ඉතින් ඒ නිසා ආයතන නම කියන එක අරගෙනම ඉදිරියට අරගෙන කටයුතු කරන්න ඕනේ කියලා එකක් නැහැ. අපේ ක්‍රියාකාරකම් වෙනවනම් වෙන්නේ ආයතන 6 නිසා. එතකොට ඒ ඒ දෙයට අපි සිහියෙන් යුක්තව කටයුතු කරොත් කමඨහණින් යුක්තව කටයුතු කිරීමේදී ස්වභාවයෙන්ම වෙලා තියෙන්නේ මේ ආයතන ටික සංවර වෙන එක තමයි. පැහැදිලි වුණාද ඔබතුමියට?
අවසරයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලිව බොහොමංශ පැතිකඩ කීපයකින් ඒක විස්තර කරා. ඇත්තටම ස්වාමීන් වහන්සේ, දැන් අපි මේ දේවල් දැනගෙන හිටියත් අපේ හිත පිට යන්නේ මට ඔබ වහන්සේ දේශනාවෙන් තේරෙන්නේ අපේ වීරයයි සතියයි මදිකම නේද ස්වාමීන් වහන්සේ?
අන්න හරි. ඔව් ඒක තමයි. විශේෂයෙන් මේ උවමනාව අවශ්‍යතාවය කියන එක පදනම් කරගන්න ඕන. තමන් ආදීනව දකින්න ඕන. අසිහියෙන් ඉදීම තුළ කොයිතරම් දුක් විපාක කර්ම කෙලස් ඇති වෙනවද කියන ආදීනව හොඳට මෙනෙහි කරන්න ඕනේ.
ඔබ වහන්සේලාගේ දේශනා අහලා ඇත්තටම අද කාලේ හැ රූපය ගැන සෑහෙන පැහැදිලි කිරීම වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒවා ඇහිලා තියෙනවා, ඒවා අපිටත් යම් කිසි මට්ටමකින් ඒවා මනසිකාර කිරීමෙන් තේරෙනවා. නමුත් අර වීරියයි සිහියයි භාවිතාවේ නැතිකම කියන එක තමයි මට ඔබ වහන්සේ කියන එකෙන් තේරෙන්නේ. බොහොම පින් ස්වාමීන් වහන්ස, නිරෝගී විද්‍යා තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන්
සාදු. එන්න අවසාන ප්‍රශ්නයට අපි එඩ්වඩ් මහත්මයාට යමුමු. තෙරුවන් සරණයි.
සමිනවංශ, මේක ප්‍රශ්නය හරිද වැරදිද කියලා ගණන් දන්නේ නැහැ. මේ දැන් සබ්බාසව සූත්‍රයේ ඉස්සෙල්ලම කියන්නේ දසනා පහතබ්බා කියලානේ. එතකොට දැන් කට්ටියක් මේක කියන්න ගන්නවා මේ දර්ශනය පිරිසිද්ධින් නොවි, ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය, ඔය ප්‍රත්‍යවේක්ෂාව ඒවා කරන්න බෑ ඉස්සෙල්ල දර්ශනය අර ඒ කියන්නේ මේක මේ දර්ශනය දකින්නේ නැතුව ඒ ඉන්ද්‍රිය සංවරය කළොත් අර පාරිසාරීය අර උත්තරී බ්‍රාහ්මණයා වගේ තමයි සිද්ධ වෙන්නේ. මේක කවදාවත් අර මේ සාමාන්‍යයෙන් යන ඉන්ද්‍රිය සංවරයෙන් සාමාන්‍යයෙන් යන ප්‍රත්‍යවේක්ෂාවෙන් මේක දකින්න බෑ. මේක දැකලම තමයි මේ දේවල් කරන්න ඕන. ඒකයි මේ බුදුහාමුදුරුවෝ මේ සබ්බාසෝ සූත්‍රයේ පළවෙනියටම මේ දසනා පහතබ්බා තියෙන්නේ. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය ඉස්සෙල්ලම තියෙන්නේ. සම්මා දිට්ඨිය නැතුව සංකප්ප වාචා ඔය කිසි දෙයක් මේ අර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන මේ නිරෝධ ධර්මය දැකලා නැතුව මේ දේ කරන්න බෑ කියලා ඒ වගේ අදහසක් ගැන ඒක ඒ කියන්නේ ඒක ඒක දිට්ඨියක්ද සාමින් වහන්සේ? එහෙම නැත්නම් ඒ කතාවේ යම් අර්ථයක් තියෙනවා?
ඔව්, ඒ දැනගෙන දැකගෙන කියන එකෙන් අදහස් දෙකක් එනවා. එකක් තමයි එයා දර්ශනය පහල කරගෙන සෝවාන් මාර්ග ඥානයක් උපදවාගෙන කළ යුතුයි කියන එක. අනිත් එක තමයි සුතමේ ඥානේ චින්තාමේ ඥානය වශයෙන් දැකගෙන. සබ්බාසව සූත්‍රයත් පෙන්නනවා ඥානතෝ අහං භික්කවේ පස්සතෝ කියන. දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රයක්සේ කරන්න පුළුවන් කියලා. එතකොට මෙතන මේ දන්නවා දකිනවා කියන කාරණාව ඇත්තටම කියලා කියන්නේ දැන ගැනීම කියලා කියන්නේ අපි සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ ධර්මය අහ ගැනීම. අහලා අපි ඒක තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. ඒ අවබෝධ කරගෙන තමයි අපිට හික්මෙන්න තියෙන්නේ. ඒක අපේ රකින්න සීලේ ඉඳන්ම මේ සම්මාදිට්ඨිය අයිති දෙයක්. සීලේ ඉඳන් සමාධිය ප්‍රඥාව මේ හැම එකටම මේ සීල සමාධි ප්‍රඥාව කෙනෙක් හික්මවන නම් නොදැන නොදැක මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අන්නේ දැනීමට තමයි මෙතන ඥානතෝ හං පස්සතෝ කියලා කියන්නේ. එතකොට මේ දැන ගැනීම අතර විශේෂයෙන් වැදගත් මේ දර්ශනය කියන එක. නිවැරදි දැන ගැනීම කිව්වහම මිත්‍යා දැන ගැනීමක් තියෙනවා, සම්මා දැන ගැනීමක් තියෙනවා. ඉතින් ඒ නිසා සමහර දේවල් වැරදි දේවල් හරි දේවල් හැටියට වැටහෙන්න පුළුවන්. ඉතින් ආනිසාර චංකි සූත්‍රය පෙන්වන්නේ මේ දෙවැද මෙලොවම දෙවැදෑරුම් විපාක තියෙන කාරණාවක් තියෙනවා. එතකොට ආන්නේ නිසා දහම් වැටහීම කියන එක දිට්ටි නිජ්ජහනක් කන්තිය කියන එක ඒ දහම් වැටහිච්ච එක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ වගේම ශ්‍රද්ධාව කියන එක තමන් තුළ ඒ ශ්‍රද්ධාව කියන එක තුළ ඒ ශ්‍රද්ධාව හරියට දේ තුළම ශ්‍රද්ධාව ඇති වෙන්න පුළුවන් වැරදි දේ තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා දෙවැදෑරුම් විපාකයක් මේකේ තියෙනවා දැන ගැනීම කියන එක. අන්න ඒ නිසා තමයි මුලින් පෙන්වන්නේ මේ හරියට දැන ගැනීම කියන එක වටිනවා. ඉතින් ඒ හරියට දැනගෙන එයා සංවර විය යුතුයි. හරියට දැනගෙන එයා ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. එතකොට එයා භාවනාවක් කරත් ඇයි මම මේ භාවනාව කරන්නේ? කුමක් සඳහාද කරන්නේ කියන කාරණාව වෙනවා. අන්න එහෙම නොදැන ගන්න කෙනාට තමයි අර එඩ්වඩ් මහත්තයා මතක් කරා වගේ මේ ප්‍රත්‍යවේක්ෂා කරලා දුරු කරගන්න කිව්වම සමහරට එයා මේ ඇඳුම් පැළඳුම් අඳිනවා කියන එකත් එයා සමහරට විකෘතියක් කරගන්න. හරියට ඇඳුම් පැළඳුම් අඳින්නේ නැතුව කුණුදු විලි ගෑවිච්ච ඇඳගෙන ඉරිච්ච ඇඳගෙන මොකද මේ වගේ කෙලස් වෙන්න පුළුවන් කියලා එහෙම හිතන්න පුළුවන්. ආහාර පාන පිළිබඳවත් එහෙම අර වැරදි අදහස් ගන්න පුළුවන්. ඒ නිසා සමහරු පිළිකුල් භාවනාව කරලා තමන්ගේ ශරීරයේ කෙරෙහිම අප්‍රිය භාවය ගැටීම අමනාපය ඇති කරගන්න. ඇයි මේ? හරියට මනාකොට දැනගත්තේ නැති නිසා. ඉතින් ආන් ඒ නිසා ඒ අර්ථයෙන් අපි මනාකොට දැන ගැනීම කියන එක මුලින් අවශ්‍යයි. එහෙම මිසක් අද මේ බොහෝ සෙයින් ශාසනයේ කතා වෙන මේ මාර්ගඵල ලබලා ඉන්න ඕනේ මේ දර්ශනේ ප්‍රත්‍යක්ෂ කරගෙන මාර්ගඵල ලබලයි මේක කියන්න පුළුවන් වෙන්නේ. එහෙම දැක්කේ නැති කෙනාට කියන්න බෑ කියන කාරණාව වැරදි. ඒක තමන් නොදැක්කත් මේ ශාසනයේ කොතෙකුත් කතා ප්‍රවෘත්ති තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා පුතග්ජන ස්වාමීන් වහන්සේලා බණ කියනකොට අහගෙන ඉන්න අය කෙලෙස් වලින් මිදෙනවා. මාර්ගඵල ලබන අවස්ථා තියෙනවා. සමහරට තමන් ඒ විමුක්තිය ලබා ගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බණ කියන එක හෝ ඒ දැන ගැනීම කියන එක ඒ අපි ප්‍රත්‍යක්ෂ ඥානයක්ම අවශ්‍ය නැහැ. නමුත් ඒක අපි මනාකොට දැනගෙන හිටිය යුතුයි. ඒ නිසා අන්න ඒක තමයි මෙතන ජානතෝ අහං පස්සතෝ කියලා කිව්වේ. ඒ දැන ගැනීම නැතුව අපි කරොත් නොඑක් නොඑක් මිත්‍යා මාර්ගෝස්සේ යන්න පුළුවන්. වැරදි අදහස් වල යන්න පුළුවන්. සම්මුති පරමාර්ථ ධර්මියව පටලා ගන්න පුළුවන්. ගිහි ජීවිතයයි භවනා ජීවිතයයි පටලාගෙන අවුල් කරගන්නවා. ඇයි මේ? අපි මනාකොට හරියාකාරව ධර්මයේ දැනගත්තේ නැති නිසා. ඒකනි සමහර අය මේ දුකෙන් මිදෙන්න කියලා දුක් විඳින්නේ. අනේ තීර්ථකෝ නිගණ්ඨනාත පුත්‍ර වගේ අය සමහර අය මේ දුකෙන් මිදෙන්න කියලා පුදුමාකාර වීරියක් පුදුමාකාර ඉන්ද්‍රිය සංවරයක් මේ නිගණ්ඨනාත පුත්‍රාදී මේ කට්ටිය ගාව තිබුණා. හැබැයි නමුත් ඒ ඔක්කොම මිත්‍යා. ඒකෙන් ඔහු නිරයට ඇදගෙන යනවා මිසක් කවදාවත් සුගතියකටවත් අරන් යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා මේ මනාකොට දැන ගැනීම කියන එක විශේෂයෙන් අවශ්‍යයි. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්න ඕනේ කියන එක නෙවෙයි. හැබැයි ඒක තමන් දැන ගැනීම කියන එක නිරවුල්ව මනාව අවබෝධ කරගෙන තිබිය යුතුයි. ඒක ලේසි තව කෙනෙකුට කියලා දෙන්න අවබෝධ කරන දෙන්න. ඒකයි මෙතනින් අදහස් කරේ. හොඳයි, තෙරුවන් සරණයි.
බොම්පින් බොම්පින් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අපි අද කාලේ අවසානයේ මම තකියන් මේ අවස්ථාව මම බාරදිනා තුලානි මහත්මියට පුණ්‍යානුමෝදනාව සඳහා.
සාදු 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 ස්වාමීන් වහන්ස, ඇත්තටම ඉතාම කාලෝචිත ධර්ම සාකච්ඡාවක් කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස. මොකද දැන් මේ දවස් කීපයකින් ආරම්භ වෙන මේ වස් කාලය ඇතුළත ස්වාමීන් වහන්සේලා වගේම මේ අපිට හැකි පමණින් මේ ප්‍රතිපත්ති පුරාගෙන යන්න අපිට ඉතාමත්ම උපකාර වෙන ධර්ම කරුණු රාශියක් තමයි ස්වාමීන් වහන්සේ අපිට මේ පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඉතාම කාලෝචිත ධර්ම දේශනාවක් අද ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් මහත් කැපවීමකින් අපිට මේ ධර්ම කරුණු අධ්‍යයනය කරමින් අපිට මේ පැහැදිලි කර දීම ඉතාම මනාව පැහැදිලි කර දීමක් සිද්ධ කරා. ඉතින් මේ රැස් කරගත්ත ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා ධර්ම දානමය කුසලයක් රැස් කරගත්තා. ඒ වගේම ස්වාමීන් වහන්සේ වගේම අපිත් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත මේ සියලුම කුසල් අපි ස්වාමීන් වහන්සේටම ඉතාම සතුටු සිතින් අනුමෝදන් කරනවා. ඉතින් මේ රැස් කරගත්ත සියලුම පින් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවර උපාධ්‍යයන් වහන්සේලාටත් මළගිය ඥාතීන්ටත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම අද මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලු දෙනාටමත් පවුල්වල සියලු දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා සියලු දෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේට ආරාධනා ධර්මසක්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අපි මේ මොහොතේ ධර්ම මේ අපේ දේශනා අවසන් කරනවා. අද දවසේදී මේ ධර්ම දේශනාව තුළින් හා ධර්ම සාකච්ඡා කිරීම තුළින් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අපට පළමුවද දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ආකාරයෙන් ජනිත වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන්ද අනන්ත තුරුණුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාවෙන්ද ධර්ම දේශනාවෙන් ජනිත වූ කුසල බලයෙන්ද සියලු දෙනාටම සියලු බාධක කරදර දුරු කරගෙන සුවසේම පාරමී පුරාගෙන හැම දෙනාටම මේ දුක්සාගත සසරෙන් ඉතා ඉක්මනින් සුවසේම එතර වෙන්න මේ පින් උතුම් පාරමී ධර්මයක් වේවා කියලා ආශිර්වාද කරමින් අපි ප්‍රාර්ථනා ගාතාව කියනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන්.